පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දීලා නමස්කාරයකින් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි, တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ පින්වතුන් මේ වෙසක් සතිය තුළ බොහෝම පින්කම් කරන, මේ අපි බෞද්ධයන් හැටියට මෙවන් වෙසක් උත්සවයක්, ඒ වගේම අපේ අධ්‍යාත්මික සුවයක් සානයක් සැනසීමක් සඳහා කටයුතු කර, අපි මෙවන් බෞද්ධයන් වෙලා මේ බුද්ධාගමක් විශ්වාස කරලා අදහන්නේ, ඒ වගේම බුද්ධ ධර්මය අනුගමනය කරන්නේ කාරණා කීපයක් පෙරටැටිකොට. මේක තමා බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ උභය අර්ථ සාධනයක් සහ උභතෝ භාග විමුක්තියක් සාක්ෂාත් කරගන්න තියෙනවා. එනිසා මේ බුදුහාමුදුරුව වසර 45ක් තුළ ලෝකයාට දේශනා කරවදාළ උතුම් බුද්ධ ධර්මය පාවිච්චි කරන්න ඕන භාවිතයට ගන්න ඕන මේ උභය අර්ථ සාධනයම සාක්ෂාත් කරගන්න. ඒ වගේම උභතෝ භාග විමුක්තියම සාක්ෂාත් කරගන්න. මේ උතුම් බුද්ධ දේශනාවට අදාළව ලෞකික අර්ථ සාධනයකුත් ලෝකෝත්තර අර්ථ සාධනයකුත් දෙකක් තියෙනවා. ලෞකික අර්ථ සාධනය කියන්නේ අපි ජීවත්වෙන මේ කාලය තුළ මේ ජීවත්වෙන අවස්ථාවේදී අපි මේ ලෝකයාට ලෝකයට ස්වභාව ධර්මයට යහපතක් වෙන ආකාරයේ ලෞකික වශයෙන් යම් සහනයක් සුවයක් සිතක් ශාන්තියක් අනිකුත් පුද්ගලයන්ට වෙන ආකාරයට කටයුතු කිරීම තමා ලෞකික අර්ථ සාධනය. එතෙන්දී අපි මේ පැවැත්ම තුළ තියෙන බොහෝ දේවල් පිළිබඳව නිවැරදි දැනුමක් තේරුමක් ඇතුව මේ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන මහා භූත හතර, එහෙමත් නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය කිලුටු නොකර විස කිරණ ශක්තියක් විශ්වයට පතුරවන්නේ නැතුව සුදු කිරණ ශක්තියක් සත්‍යක්‍රියා බලයක් පතුරවලා මේ මතු පරම්පරාවලට මේ ලෝකේ ඉපදින මතු පරම්පරාවලටත් යම්කිසි යහපතක් සිතක් ශාන්තියක් සහනයක් අපේ ක්‍රියාවලින් කතාවලින් පැවැත්මේ හැසිරීමේ එයටත් එවන් යහපතක් ළඟා කරදීම සාක්ෂාත් කරදීම ලෞකික අර්ථ සාධනය. ඒ වගේම මේ මනුස්සත්ව පටිලාභයක් ලබාගත් අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ. මේ පරම දුර්ලභ වෙන්නේ ලෝකෝත්තර අර්ථ සාධනය සාක්ෂාත් කරගත්තොත් පමණක්. එනිසා අපි ජීවත්වන කාලය තුළදී අපේ හැසිරීම් රටාව තීනි දුෂ්චරිතයෙන් බෙන් වෙලා තීනි සුචරිතයෙහි පිහිටා කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන හැම කෙනෙක්. ඒ අනුව අපිට මේ වචනය කතා කරනකොට, ක්‍රියාවක් කරනකොට, සිටිවිල්ලක් සිතනකොට ඒ අවස්ථා තුනේදීම ඒ තීනි සුචරිතය පාතන්න පුළුවන් නම් ඒක තමන්ගේ අධ්‍යාත්මය ඇතුළාන්තය පිරිසිදු වෙන ක්‍රියාවක්. ඒ අනුව මේ සචිත්ත පරියෝ දපණං කියන තත්වයට පත් වෙනවා. අර තීනි දුෂ්චරිතය ඉවත් කළාම සබ්බ පාපස්ස අකරණං වෙනවා. තීනි සුචරිතය අනුගමනය කරනකොට කුසලස්ස උපසම්පදා කියන තත්වය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ අනුව තමා සචිත්ත පරියෝ දපණං කියන තත්වයට තමන්ගේ හිත පිරිසිදු වෙන්නේ. පෘථග්ජන පුද්ගලයේ ලෝකේ ජීවත් වෙනකොට අර අසුතවත් පෝතුජනික පුද්ගලයා මේ සුචරිතය සහ දුෂ්චරිතය කියන දෙක වෙන් කරලා තේරුම් ගන්න බැරුව තමන් ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීම කියන ක්‍රියාකාරකම් කරන, කතාවන් කරන, සිටිවිලි සිතන සියලුම පෘථග්ජන පුද්ගලයෝ තමන්ට හිතට වහල් වෙලා, හැඟීමට පහළ වෙලා ඇහැට ප්‍රිය රූප කනට ප්‍රිය ශබ්ද රූප නාසයට ප්‍රිය ගන්ධ සුවඳ දිවට ප්‍රිය රස එවගම කයට ප්‍රිය පහස මනසට ප්‍රිය ධම්ම උපාදානීය කරගන්න. මෙතෙන්දී මේ පංචස්කන්ධයම උපාදානීය කරගන්නේ මේ ඇහැ කන නාසය දිව කය මන කියන හය අසංවර වීම නිසායි. එතකොට ඒ අසංවර නම් තමන්ගේ ඇහැ කන නාසය දිව කය මන ඒ පුද්ගලයා තුළ තීනි දුෂ්චරිතය ඕනම මොහොතක ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේ බුදුහාමුදුරුව දේශනා කර වදාළ උතුම් ධර්මය අහලා දැනගන්න ඕන මේ තීනි දුෂ්චරිතයෙන් වෙන් වෙලා තීනි සුචරිතයෙහි පිහිටලා මේ ඇහැ කන නාසය දිවකය මන කියන මේ හය දොරවල් හය සංවර කරගන්න. යම්කිසි ආකාරයකට මේ දොරවල් හය අසංවර වුණොත් ඒ පුද්ගලයා තුළට අර කෙලෙස් කළු ධර්ම කිලුටු ධර්ම මේ රාග දේශ මෝහ කියන කිලුටු ධර්ම කෙලෙස් ධර්ම කුණු ධර්ම ඇතුල් වෙනවා. ඒ කෙලෙස් ධර්ම කුණු ධර්ම කිලුටු ධර්ම ඇතුළු වූ වහාම ඒ පුද්ගලයාගේ අධ්‍යාත්මය කිලුටු වෙනවා. කෙලෙස් සහිත සිතක් බවට පත්. මේ කෙලෙස් සහිත සිතක් පවතින හැම අවස්ථාවකම අර කාමාසව භවාසව දිඨාසව අවිද්‍යාසව කියන මේ ආසව වර්ග හතරම ඒ පුද්ගලයා තුළ අධ්‍යාත්මය තුළ ඇතුළාන්තය තුළ උපත ලබනවා. මෙහෙම කෙලෙස් යම් කිසි කෙනෙක් තුළ අධ්‍යාත්මය තුළ උපත ලබනවා නම් ඒ පුද්ගලයාට ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන් හෝ අර උභය අර්ථ සාධනයක් සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ පුද්ගලයා අසුතවත් පෘථග්ජන තත්වයෙන් ක්‍රියාත්මක වෙන විට තමන්ටම හිතාගන්න බෑ තමන් කරන වැඩේ ප්‍රතිඵලය හේතුව නිසා ලැබෙන ඵලය කොයි ආකාරයෙන් තමන්ට ලැබෙයිද කියලා. ඒ නිසා එවන් පුද්ගලයෙකුගේ දැක්ම දෘෂ්ටිය දර්ශනය අපිරිසිදුයි කිලුටුයි කෙලෙස් සහිතයි. මේ කෙලෙස් සහිත පුද්ගලයෙකුට කිසිසේත්ම මේ ලෝකය තුළ ලෞකිකත්වය තුළ ලබාගත හැකි ලබාගත යුතු අර සහනයක් ශාන්තියක් සිතක් සුවයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ මනුස්සත්ව පටිලාභයක් ලැබුණු අවස්ථාවකදී සාක්ෂාත් කරගත යුතු උතුම් අලමරිය ඥාන දර්ශන එමනම් ආර්ය ගුණ ධර්ම සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිසික්ඛා පූර්ණය කරගන්නට බැරුව යනවා. ඉතින් ඒක නිසා එවන් පුද්ගලයෙක් ලෞකික වශයෙනුත් අතරමං වෙනවා ලෝකෝත්තර වශයෙනුත් අනාත වෙනවා අසරණ වෙනවා අතරමං. ඉතින් එහෙම පුද්ගලයෙකුට මේ උතුම් බුද්ධ ධර්මයෙන් ගත යුතු ගත හැකි මහඵල මහානිසංස ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි පින්වතුනි අපි මේ බුදු බණ ඇසිය යුත්තේ. බුදු බණ නිවැරදිව අහන ඕනම කෙනෙකුට මේ බුද්ධ ධර්මයේ තේරුම් ගත්තහම මේ රාග බව ද්වේෂ බව මෝහ බව නසන ක්‍රමය මාර්ගය පිළිවෙත පාර ප්‍රතිපදාව තේරුම් ගන්න පුළුවන්. මේ රාග බව ද්වේෂ බව මෝහ බව උපදින්නේ තමන්ගේ හිතේ. මේ ලෝකේ වෙන කිසිම තැනක ගහකොළ ඔය ආපෝ තේජෝ වායෝ පඨවී කියන මහා භූත හතර එහෙම නැත්නම් ගොඩනැගිලි වල තව දියේ ජලයේ ගංගාවල මුහුදු වල වැස්සේ ආවේ පින්නේ මේ කොහේවක්වත් මේ රාග බව ද්වේෂ බව මෝහ බව උපදින්නේ නැහැ. උපදින්නේම විඥාණයෙන් කටයුතු කරන පුද්ගලයෙකුගේ සත්වයෙකුගේ හිත තුලමයි. එතකොට තමන්ගේ හිතේ රාග බව ද්වේෂ බව මෝහ බව අලුතෙන් උපදින දෙයක්. මේකත් හොඳට තේරුම් ගන්න ඕනේ. මේ රාග බව ද්වේෂ බව මෝහ බව කියන මේ ගති තුනම බව තුනම අලුතෙන් උපදිනවා. මේ අලුතෙන් උපදින හැම අවස්ථාවකම අනුසය කියලා කොටසක් ඉපදිලා ආශ්‍රය හැටියට තැන්පත් වෙනවා. එහෙම අනුසය ඉපදිලා ආශ්‍රය හැටියට තැන්පත් වුණොත් තමයි ඒ පුද්ගලයාගේ අර තුන් දොස්ම කිපෙන්නේ. ඒ නිසා ප්‍රියදේට ඇලීම කියන රාගය නිසා සෙම කෝප වෙනවා. සෙම් ආබාද හැදෙනවා. ඒ වගේම ද්වේෂය වෛරය ක්‍රෝධය කියන දෙවැනි වේශයෙන් කටයුතු කරන විට හැම පුද්ගලයෙක් තුළම දෙවැනි වේශයක් ඇති වෙලා දුකක් දොම්නසක් තරහක් වෛරයක් ක්‍රෝධයක් හිතේ ඇති වුණ ගමන් හිත කිලුටු වෙනවා. ඒ වගේම මේ රාගය ද්වේෂය තියෙන තාක්කල් ඒ දෙක අතරේ මනින තාක්කල් මානය කියන මෝහයට මුල් වූ හේතුව සකස් වෙනවා. ඉතින් ඒක නිසා අපි කවුරුත් මනසක් තියෙන පුද්ගලය හැටියට කල්පනා කරන්න ඕන අපේ හිත කිලුටු වෙන්නේ කොහොමද. මේ හිත කිලුටු වෙන හේතු ඒ හිත කිලුටු වෙන්නට මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ හේතු තුනක් තියෙනවා. තථාගතයන් වහන්සේ කිව්වා තේසං හේතුන් තථාගතෝ ආහ. මේ බුද්ධ දේශනාවට අනුව මේ හිත කිලුටු වෙන්නේ රාගය කියන ප්‍රිය දෙයට ඇලීම එක පළවෙනි හේතුව. ඒ වගේම ද්වේෂය කියන අප්‍රිය දෙයට අමිහිරි දෙයට නොමනාප අමනාප දෙයට ගැටීම දෙවෙනි හේතුව. ඒ වගේම මේ දෙකටම මුල් වෙන්නේ ප්‍රියාප්‍රියාතර වැරදිසේ මැනීම. සෑම කෙනෙක්ම අස්මිමානෙන් මමත්වයෙන් මඤ්ඤතාවෙන් මම කියලා මගේ කියලා මනින්න පුරුදු වෙලා තියෙන. මගේ දුව, මගේ පුතා, මගේ ගේ, මගේ සාම්පුරුෂයා, භාර්යාව, මගේ ඇඳුම, මගේ රත්තරන් බඩු, මගේ ගෙදර යාන වාහන ඉඩකඩම් මේ සියලු දේ මනින්නේ මෙන්න මේ අස්මිමානය තියෙන නිසා. ඒ අස්මිමානය තියෙන තාකල් පුද්ගලයා තුළ මෝහය අලුතෙන් උපදිනවා. ඒ ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරලා ඒ පුද්ගලයා එක්ක ප්‍රිය දෙයට ඇලෙනවා, එක්ක අප්‍රිය දෙයට ගැටෙනවා. මේ ප්‍රිය අප්‍රිය අතර මැනීම නිසා තමයි මේ රාගය ද්වේෂය මෝහය කියන තුනම පුද්ගලයෙක් තුළ සකස් වෙන්නේ, හැදින්නේ බව සකස් වෙන්නේ, බව හැදින්නේ අනුසය, හැදින්නේ අනුසය සකස් වෙන්නේ. ඉතින් ඒක නිසා යම්කිසි කෙනෙකුට මේ උතුම් බුද්ධ ධර්මය අහලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා නම් අර බව නැස නැහැටි, බව නිරෝධ කරන හැටි, ඒ බව නොඋපදවාම අනුපාද වශයෙන් තමන්ගීට පිරිසිදු කරගන්නා ආකාරය පුද්ගලයෙකුට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි මේකේ මහා අද්භූත ආශ්චර්ය දෙයක් නෑ. තමන්ගේ හිත කිලුටු වෙන්නේ කොහොමද, තමන්ගේ හිතම පිරිසිදු කරගන්නේ කොහොමද කියන එක තමා කෙනෙක් තේරුම් ගත යුත්තේ. තමන්ගේ හිත පිරිසිදු කරගන්න ක්‍රමය තමා අර ඇහැ සංවර කර ගැනීම, කන සංවර කර ගැනීම, නාසය දිවකය සංවර කර ගැනීම, මනස සංවර කර ගැනීම. මේකට බුද්ධ දේශනාවේ කිව්වා කායේන සංවරෝ සාදු, වාචාය සංවරෝ සාදු, මනසා සංවරෝ සාදු, සාදු සම්බත් සංවර. ඒක නිසා යම් කිසි කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රයන් හය, තමන්ගේ පාලනේ තියෙන තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන තමන්ට සංවර කරගන්න බැරි නම් ඒ පුද්ගලයා අසුතුත පෘථග්ජන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා මේ ගමන, සංසාරීය ගමන යන්නට අනාරිය පර්යේෂණයක් කරන පුද්ගලයෙක්. ඒ පුද්ගලයාටම මේ සංසාරීය ගමනේ තියෙන දුක නිර්මාණය කරන පුද්ගලයා කවුද කියලා දකින්න පුළුවන් වුණොත් අන්න ඒ පුද්ගලයාටම පුළුවන් වෙනවා මේ අරිය පර්යේෂණයක් කරන්න. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන ඔය සංසාර දුක නිර්මාණය කරන්නේ තමන්මයි. මේකේ මේ ලෝකේ කිසිම විශ්වකර්මයක, කිසි ඊශ්වරයෙක්, බ්‍රහ්මයෙක්, බාහිර බලවේගයක්, දෙවියෙක්, ගහකොළ, එමනනම් තමන්ගේ සාම්පුරුෂය, භාර්යාව, අම්මා තාත්තා, දූ දරුවෝ, විරුද්ධකාරියෝ, මිත්‍රයෝ, හිතවතුන් කිසි කෙනෙකුට බෑ තමන්ගේ දුක නිර්මාණය කරන්න, ඕ සැප නිර්මාණය කරලා දෙන්න. මේ දුකේ නිර්මාතෘ තමන්, සැපේ නිර්මාතෘ තමන්. මේ සැප කියන්නේ නිරාමිස සුවය, දුක කියන්නේ ආමිස සුඛ දුක්ඛ අදුක්ඛම අසුඛ. මේක තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් අර හිතට වහල් වෙලා, හැඟීමට වහල් වෙලා අසංවර විස ඇහැ කන නාසය දිවකය මනහය පාවිච්චි කරනවා නම් අර පුද්ගලයා අර රාග බව, ද්වේෂ බව, මෝහ බව අලුතෙන් උපදවන නිසා, අසංවර නිසා ඒ පුද්ගලයා තුළ ලෞකික වශයෙනුත් දුකට පත්වෙනවා, ලෝකෝත්තර වශයෙනුත් අපාය, ඕවාසඤ්ඤතල වැනි දුක්ඛිත අසරණ ආබාධිත තත්ත්වයන්ට පත්වෙන්න හේතු වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ තමන්ටමයි මේ දුක වෙනස් කරගන්න පුළුවන්. මේ දුක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ හේතුව වෙනස් කරලා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. මේ හේතු තුනයි තියෙන්නේ. රාගය ප්‍රියදේට ඇලීම හේතුවක්, ද්වේෂය අප්‍රියදේට ගැටීම හේතුවක්, ප්‍රියාප්‍රියාතර වැරදිසේ මැනීම හේතුවක්. ඒ නිසා යම් කිසි කෙනෙකුට අර අහක යන කුණු ගොඩක් නිසා ප්‍රියදේට ඇලෙනවා නම්, අප්‍රියදේට ගැටෙනවා නම්, ප්‍රියාප්‍රියාතර වැරදිසේ මනිනවා නම් ඒ පුද්ගලයා ආගන්තුකේහි උපකිලිටේන උපකිලිට්ටා. එනිසා අර අහක යන දේවල් ඇතුළට අරගෙන කුණු ගොඩක් තමන්ගේ ඇතුළේ කබඩා කරගෙන, හදාගෙන, තැන්පත් කරගෙන සාරයි කියලා කටයුතු කරනවා සියලු පෘථග්ජන පුද්ගලයෝ. ඒ නිසා ඒ අසුතුත පෘථග්ජන පුද්ගලයාට කිසිසේත්ම තමන්ගෙම මේ ඉන්ද්‍රිය හය සංවර කරගන්න බැරුව අර ලෞකික ලෝකෝත්තර මේ උභයාර්ථ සාධනීය සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ බුද්ධ දේශනාවට අනුව උපතෝ භාග විමුක්තිය කියලා දෙකුත් දේශනා කරා. මුත්‍ති විමුක්ති පරිමුක්ති කියන්නේ මිදි නිදහස් වීම තමයි මුත්‍ති. වෙන්කර කර වැරදි දේ වෙන්කර කර අස්කර කර වැරදි දෙයින් මිදි නිදහස් වීම තමයි විමුක්ති. පරිමුක්ති කියන්නේ පූර්ණ වශයෙන්ම සියලු වැරදි දේ හිතෙන් අයින් කළා ඒ වෙනුවට නික්ලේශී නිවැරදි යහපත් දේ පිරිසිදු දේ පාවිච්චි කරන්න ක්‍රියාකාරකම් කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා පරිමුච්ඡති. ඒ නිසා මෙතන උබතෝ භාග විමුක්තියක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ උබතෝ භාග විමුක්තිය කිව්වේ එකක් චේතෝ විමුක්තිය, අනික ප්‍රඥා විමුක්තිය. චේතෝ විමුක්තිය කිව්වේ ධ්‍යාන අභිඥා අධිමානසික ශක්තියින් වගේ දේවල්. ඒවා ලෞකිකත්වය තුළ යම් සහනයක් සුවයක් ගෙන දෙනවා. ඒ වගේම මිනිහෙක් හැටියට තමන්ගේ මනස තාවකාලිකව අර මේ තදංගම විස්කම්බන හැටියට මේ හිතේ උපදින කෙලෙස් තාවකාලිකව යටපත් කරලා ලබන්න පුළුවන් සුවයක් තමයි චේතෝ විමුක්තිය. ඒ චේතෝ විමුක්තියට එහා ගිය ප්‍රඥා විමුක්තියක් බුදුපියාණන් වහන්සේ දේශනා කළා. මේ ප්‍රඥා විමුක්තිය ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම අර බුද්ධ ශක්තියට අනුගත වෙලා සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරහත් මගඵල ලබාගත යුතුයි. ඒ වගේම ප්‍රඥා විමුක්තිය කියන්නේ මේ කෙලෙස් මුල් නැවත නොඋපදින ආකාරයට හිතෙන් කපා අස්කිරීම, සිඳ ඉවත් කිරීම. තාවකාලිකව ලබන චේතෝ විමුක්තියේදී පැලැස්තර පිළියමක් දාලා තාවකාලිකව රාග ද්වේෂ කියන කෙලෙස් දෙක යටපත් කරන්න පුළුවන් තදංගම විස්කම්බන වශයෙන්. නමුත් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ චේතෝ විමුක්තියට පාරමාර්ගය පිළිවෙත කියා දෙන්න නෙමෙයි, ප්‍රඥා විමුක්තියට පාර කියා දෙන්න. මේ ප්‍රඥා විමුක්තිය ලබන කෙනෙක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය කරගත යුතුව තියෙනවා. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අර බුද්ධෝත්පාද කාලයකදී ලෞතර බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වූ පසුව පමණයි, බුද්ධ ශාසනයක පමණයි ප්‍රඥා විමුක්තිය තියෙන්නේ. ප්‍රඥා විමුක්තිය මිනිහෙකුට ලබා ගන්න පුළුවන්. මේ දෙකම මිනිසුන්ට හෝ දෙවියන්ටයි ලබා ගන්න පුළුවන්. චේතෝ විමුක්තිය ලබා ගන්න පුළුවන් මිනිසුන්ට දෙවියන්ට, ප්‍රඥා විමුක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ මිනිසුන්ට දෙවියන්ට. නමුත් ප්‍රඥා විමුක්තිය මිනිසුන්ට දෙවියන්ට ලබා ගන්න බෑ. මේ භව උදුරා දමන ක්‍රමය තේරුම් නොගත්තු. මොන බවද? රාග භව, ද්වේෂ භව, මෝහ භව. ඉතින් ඒක නිසා පින්වතුනි මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන තාක් කල් ප්‍රඥා විමුක්තිය පූර්ණණය වෙන්නේ නෑ. මඟ පල ලැබෙන්නේ නෑ. මේක හොඳට තේරුම් ගන්න ඕනෑ. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව මුල් බැහැගෙන පවතින්නේ කොහේද? තමන්ගෙම ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ චිත්ත සන්තානේ මනෝමය කාය තුළයි මේ කෙලෙස් බව, මේ රාග බව, මේ ද්වේෂ බව, මේ මෝහ බව ගොඩ ගැහිලා රැඳීලා එකතු වෙලා තියෙන්නේ. ඒක අපි නොදැනම මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව අර තණ්හානුසය, අවිද්‍යානුසය, පටිඝානුසය හැටියට එකතු වෙනවා. අපි අර තීනි දුෂ්චරිතයෙන් ප්‍රියදේට ඇලෙනකොට, අප්‍රියදේට ගැටෙනකොට, ප්‍රියාප්‍රියාතර පරිදිසේ මනිනකොට. ඉතින් ඒක නිසා මෙතෙන්දී මේ උභය අර්ථ සාධනියත් උභතෝභාග විමුක්තියත් දෙකම එකම ක්‍රමයක් අනුගමනය කළොත් පමණයි සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා තමා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මිනිස්සුන්ට මේ මාර්ගයක්, පාරක්, පිළිවෙතක්, පරියාප්ති ධර්මයක් දේශනා කළේ. මේ මුළු පරියාප්ති ධර්මයම බුදුහාමුදුරුවෝ දේශනා කළේ ප්‍රතිපත්තිය පූර්ණණය කරගන්න. ප්‍රතිපත්තිය පූර්ණණය කරගත යුත්තේ මගඵල ප්‍රතිවේද කරගන්න. ඉතින් ඒක නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනය පරියාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද කියලා ත්‍රිවිධ ශාසනයක් තියෙනවා. මේ ත්‍රිවිධ ශාසනයම මිනිහෙකුට, මනසක් තියෙන කෙනෙකුට ධර්මය ඇහුවට පස්සේ අනුගමනය කරලා පූර්ණණය කරගන්නට පුළුවන් බොහොම සරල, සුගම පාරක්, පිළිවෙතක්, මාර්ගයක්, මාර්ග චරියාව. ඉතින් ඒක නිසා යම්කිසි කෙනෙක් මේ බුද්ධ දේශනාවේ මේ පෙන්වා වදාළ මාර්ගය අනුගමනය කරනවා නම් ඒ මග යන කෙනෙකුට බොහොම යහපතක්, සහනයක්, සැනසීමක්, සෙතක් සියලු දේ අත්වෙන. ඒ නියම නිවැරදි මාර්ගය අනුගමනය කරන කෙනෙකුට තරහ යන්නේ නෑ, තරහ එන්නේ නෑ, තරහ ගන්නේ නෑ, තරහින් වැඩ කරන්නේ නෑ. ඒ වෙනුවට මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා පතුරෝ. ඒ වගේම මේ නියම නිවැරදි බුදු දහම තේරුම් ගත්ත කෙනෙක් කොච්චර ප්‍රියමනාප වුණත්, ඇහැට, කනට, නාසයට, දිවට, කයට මනාප වුණාට ඒ ප්‍රිය දෙයට ඇලෙන්නේ නැහැ. ඒ ලස්සන දෙයට ඇලෙන්නේ නැහැ. ඒක තණ්හාවෙන් උපාදානීය කරගන්නේ නැහැ. එතකොට මේ තණ්හාවෙන් උපාදානීය කර නොගන්නේ ඒක උපාදානීය කරගත්තොත් තණ්හාවක් ඇති වුණොත් චන්ද්‍රාගයෙන් චන්ද්‍රාග විනයේ නැතුව මෙවන් ක්‍රියාවක්, කතාවක්, සිටවිල්ලක් කළොත් ඒක නිසා තමන්ගේ අධ්‍යාත්මය ඇතුළාන්තය කළු වෙනවා, කිලුටු වෙනවා. ඒ වගේම තමන් අර තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් හෝ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හෝ කටයුතු කරන හැම අවස්ථාවකම මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළම වාපිච්චෙම් කියන තුන්දොස් කිපෙනවා. එක පැත්තා. වාපිච්චෙම් තුන්දොස් කිපුණහම තමා අර සෙම්මාබාද, පිත්තාබාද, වාතාබාද 108ක් රෝගාබාද ඇතිවෙන. ඉතින් ඒක නිසා පින්වතුනි යම්කිසි කෙනෙක් අර තරහක් එන්න යන වෙලාවක තරහක් මතුවෙන්න එන වෙලාවක මෙත්තානුස්සතිය වඩනවා නම් ඒ වගේම රාගයක් අලුතෙන් ඇතිවෙන්න එන වෙලාවක අසුභානුස්සතිය වඩනවා නම් ඒ වගේම මේ රාගය ද්වේෂය මෝහය නිච්ච වෙලා සුඛ වෙලා අර්ථ වෙලා අසුමානෙන් කටයුතු කරන අවස්ථාවක් දැකලා ඒක අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා ඒකට නොබැඳෙනවා නම් නිබ්බිදා කියන තත්වයටපත් වෙනවා නම් ඒ පුද්ගලයාගේ අධ්‍යාත්මය සුවපත් වෙනවා කිලුටු වෙන්නේ නැහැ පිරිසිදු වෙනවා ඒ පුද්ගලයා මගපල් ලබන්නට සුදුසු තත්වයකට පත් වෙනවා ඒ පුද්ගලයා මාර්ගචර්යාවේ හැසිරෙනවා ඉතින් ඒක නිසා මේ මනසක් තියෙන හැම කෙනෙක්ම අපි මිනිස්සු හැටියට ඉපදුනහම කල්පනා කරන්න ඕන අපි අපිට නොගැලපුණාට නොපෑහුණාට නොසී වුණාට අපි ඇහෙන් කනෙන් ආසයෙන් දකින අහන විඳින දේ කොච්චර අපිට අප්‍රිය අමිහිරි අමනාප වුණත් අපි ඒවට තරහගත යුතු නෑ සමහර විටක තමන්ගේ සාම්පුෘෂය භාර්යාව තමන්ට නොගැලපෙන දෙයක් ගැලපෙන් නැති නොපෑහෙන දෙයක් කරන්න කියන්න හිටන්න ඉඩ තියෙනවා. මෙතෙන්දී දරුවෙක් තමන්ට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන දෙයක් කරන්න ඉඩති. එවගම තමන්ගේ සහෝදරයෙක් වැඩිහිටියෙක් යාළුවෙක් මිත්‍රයෙක් තමන්ට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන දෙයක් කරන්න ඉඩ තියෙනවා. ඒ එහෙම ඒ බාහිර කෙනෙක් කරනකොට ඒකට තමන්ගේ හිත කිලුටු වෙනවා නම් තමන්ට තරහක් වෛරයක් ක්‍රෝධයක් ඇති වෙනවා නම් කිලුටු වෙන්නේ තමන්ගේ හිත. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට තමන්ගේ හිත එවන් අවස්ථාවකදී පිරිසිදු කරගන්නේ කොහොමද කියන එක තමා විසින් තමාගේ යහපත් සඳහා තමන් දැනගත යුතුයි. ඉතින් එවන් තරහක් වෛරයක් ක්‍රෝධයක් එන්නට ඉඩ ඇති හැම අවස්ථාවකම අපි මෙත්තානුස්සතිය වඩන්න පුරුදු වෙන්න ඕන. මෙත්තානුස්සතිය වැඩිවීමෙන් තමන්ගේ අධ්‍යාත්මය පිරිසිදු වෙනවා. බාහිර ලෝකය තමන් විසින් සුදු කිරණ ශක්තියකින් පිරිසිදු කරනවා. අර තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කළොත් තමන්ගේ මේ වාපිච්චෙම් තුනම කිලුටු වෙලා අර 108ක් වූ රෝගාබාධ තමන්ට උරුම වෙනවා පටිසන්ධිනවා තමන් ඒ රෝගාබාධ හදාගන්න. ඒ වගේම ඒ තරහෙන් වෛරයෙන් ශාප කරනකොට වෛර කරනකොට ක්‍රෝධ කරනකොට පලිගානකොට වස්කවි දෙස් දෙවල් තියෙනකොට බාහිර ලෝකය ආපෝ තේජෝ ආයෝ පඨවි කියන මහා භූත හතරම කිලුටු කරනවා තමන් විසින්. එහෙම ඒ බාහිර ලෝකය යම කිලුටු කරොත් ඒ පුද්ගලයාට අර ලෞකික ලෝකෝත්තර දෙයපැත්තෙන්ම පටිසන්ධින උරුම වන අපායක් අයිති වෙනවා උරුම වෙනවා හිමි වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන් කරන කියන හිතන දේ දෙපාරක් තුන් පාරක් හිතලා වැරදි දේ නොකර අර තමන්ට පටිසන්ධින ආපහු අපල ලෙස උරුම වෙන අයහපත් ඵල තමා අපල කිව්වේ. අපල කිව්වේ අයහපත් ඵල. කවුරු කරපු දෙද නිසාද තමන් කරපු අයහපත් ක්‍රියාවක ඵල විපාක තමා අපල. ඒ වගේම තමන් කරපු යහපත් ක්‍රියාවක ඵල විපාක තමා සපල. යහපත් හොඳ ප්‍රතිඵල. ඒ නිසා කවුරුත් හැම අවස්ථාවෙදීම ඔය රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු නොකර එක ප්‍රහාණය කළා, එක හිතෙන් අයින් කළා, එක හිතෙන් අස් කරලා, ඒ වෙනුවට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන අර යහපත් හැසිරීම් රටාව ගත්තොත් තමන්ට නිවන උබතෝ භාග විමුක්තියම සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ ධර්මය බුද්ධ ධර්මය අහලා අපි තේරුම් ගත යුත්තේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතෙන් උදුරා අස්කරන ක්‍රමය තමා බණ බව නසන දේ ක්‍රමය විදිය මාර්ගය පිළිවෙත. ඉතින් ඒක නිසා බණ කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව නසන දහම බණ. රාග බව, ද්වේෂ බව, මෝහ බව හදනවා නම් තමන්ගේ හිතේ ඒක බහ. එනිසා යම් කිසි කෙනෙක් මේ පැවැත්ම, මේ ජීවත් වීම, මේ පංචස්කන්ධ උපාදානය දිගින් දිගටම දිගින් දිගටම යලි යලි මතු මතු නැවත නැවතත් උපාදානය කරගන්නේ, අල්ලගන්නේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන මේ ගති තුන තමන් තුළ තියෙන නිසා, ක්‍රියාත්මක වන නිසායි. එනිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන බොහොම සරල විදිහට ජීවත් වෙනවා කියන්නේ, පැවැත්ම පවත්වාගෙන යනවා කියන්නේ, පංචස්කන්ධයම උපාදානය කරගන්නවා කියන්නේ තමන්ගේ හිතේ රාග බව, ද්වේෂ බව, මෝහ බව දිගටම ක්‍රියාත්මක වෙනවා කියන එක. ඉතින් ඒක නිසා දැන් යලි යලි මතු මතු ඉදිරියේදී යම් කෙනෙක් උපත ලබනවා නම් උපත ලබන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තියෙන නිසායි. එතකොට රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතේ ශේෂයක්වත් නැත්නම් ඒ පුද්ගලයා තුළ කෙලෙස් සිතක් නැහැ, නික්ලේශී සිතක් තියෙන. ඒ නික්ලේශී සිතක් තියෙන පුද්ගලයා තුළ රාග බව, ද්වේෂ බව, මෝහ බව ශේෂයක්වත් ඉතිරි වෙලා නැහැ. ඒ පුද්ගලයාට අපි කියනවා අරහතුන් වහන්සේ කියලා. ඉතින් ඒක නිසා මේ කල්පනා කරන්න ඕන මේ ආයි ආයි නැවත නැවත මතු මතු යලි යලි මේ පුද්ගලයෝ උපදින්නේ අර ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම උරුම කරගන්නේ මෙන්න මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන් විසින්ම තමන් සඳහාම තමන්ගෙම හිතෙන් සකස් කරගන්න නිසායි. නැතුව වෙන කිසි බාහිර බලවේගයක්, විශ්වකර්මයක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, අම්මා තාත්තා, තමන්ගේ සාම්පුරුෂයා, භාර්යාව, දරුවෝ, දූ දරුවෝ මේ කිසි කෙනෙක් කරපු දෙයක්, කියපු දෙයක්, හිටපු දෙයක් නිසා ඇතිවෙච්ච දේවල් නෙමේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව. තමන්ම හිතපු කියපු කරපු අර වචනීය ක්‍රියාව සිටුවිල්ල නිසා තමන් තුළ අලුතෙන් ඇතිවෙච්ච දෙයක්. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තියෙන්නේ තමන්ගේ හිතේ, උපදින්නේ තමන්ගේ හිතේ, ඒක නිසා දුක් විඳින්න වෙන්නේ තමන්ට, ඒක අයින් කරගන්න පුළුවන් තමන්ට ඒක අස්කරන මාර්ගයක් තමා, ඒක ඉවත් කරන කපා දමන මාර්ගයක් තමා බුදුහාමුදුරුවෝ ධර්මය හැටියට, කුසල ධර්මය හැටියට කියලා දීලා පෙන්නලා තියෙන්නේ. ඒ නිසා බුද්ධ දේශනාවේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කළු ධර්ම, අකුසල් ධර්ම, කිලුටු ධර්ම, අඳුරු ධර්ම, ඒ වගේම රාග මල, ද්වේෂ මල, මෝහ මල, මලකඩ හැටියට තේරුම් කළා, පෙන්ලා දුන්නා. අර අභිඥා ලැබුවට, ඥාන ලැබුවට, අර කොණ්ණඤ්ඤ බමුණගේ මේ මලකඩ රාග මල, ද්වේෂ මල, මෝහ මල කැඩුනේ නැහැ, කැඩිලා තිබුණේ නැහැ, ඉදිරුවේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ ධර්මය කියා දුන්නට පස්සේ අෂ්ඨ අභිඥාලාභී කොණ්ණඤ්ඤ බමුණට අර විරජං වීත මලං ධම්මචක්කුං උදපාදි කියන තත්වයටපත් වෙලා මෙතෙක්කල් මඤ්ඤතාවෙන් කටයුතු කළ කොණ්ණඤ්ඤ බමුණා අඤ්ඤතාවීන්ද්‍රිය මතු කරගත්. ඉතින් ඒක නිසා පින්වතුනි, මනසක් තියෙන ඔබ හැමටත් මේ උතුම් ධර්මය තේරුම් ගත්තොත් තමයිම මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තමන් කැමැත්තෙන්ම හදාගෙන එකතු කරගෙන ගොඩ ගහගෙන තියෙන මේ මලකඩ තට්ටු තුනක් තියෙනවා. මේ මලකඩ තට්ටු තුනම තමන්ට කපලා උදුරලා අර විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි තත්වයට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. මේක වෙන කාටවත් එහෙම කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමේ. මේක හොඳට තේරුම් ගන්න ඕන, මොන යැදලා වැඳලා පතලා පුදලා අපි සිය ගණන් ආත්ම වැඳින් නැති, අඳින් නැති, පුදන් නැති, පතන් නැති ප්‍රාර්ථනා කරන්න ඇති. නමුත් එහෙම වැඳලා යැදලා පතලා මේ මලකඩ තට්ටු තුන තමන්ගේ හිතෙන් අයින් කරන්න පුළුවන් කමන්න. මේක තමන් තේරුම් අරගෙන මේ තමන්ගේ හිතම අර සචිත්ත පරියෝ දපනං කියන තත්ත්වයට පත් කරගන්න ඕන. ඒ නිසා මේ උතුම් ධර්මය තේරුම් ගත්ත කෙනෙකුට මාර්ගචර්යාව පැහැදිලි වෙනවා. මාර්ගචර්යාව තේරුම් ගත්ත කෙනෙකුට හේතුඵල ධර්මයට බහා ගලපා බලන්නත්, හේතුව නිසා තමන්ට උරුම වන ඵලය සහ අනුන්ට උරුම වන ඵලය, නරක නම් ඒකෙන් නිදහස් වෙලා වෙන් වෙලා හේතුව වෙනස් කරන්නත්, ඒ වගේම මේ තමන් කරන කියන හිතන දේ නිසා ණයක් වෙනවා නම් ඒ ණය ගන්න දිනුවෙන් මිදී නිදහස් වෙලා යුතුකම් වගකීම් ඉටු කරලා ඒ අනුව ජීවත් වෙන්නත් මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා කටයුතු කිරීමත් දිගින් දිගටම කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් වුණොත්, පුරුදු වුණොත් ඒ පුද්ගලයා ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරලා සතර රතිපට්ඨානය ඇතුළු සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය කරගන්නට සමත් කෙනෙක් වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි, මේ පිළිවෙත, මේ මාර්ගචර්යාව අපි දැන් මනස හොඳට තියෙන මේ අවස්ථාවේ කරගත යුතු දෙයක්. මැරුණට පස්සේ හරි, අර නාකි නොහැකි වයසට ගිය වෙලාවේ හරි මේක කරන්න, කල් දාන්න, ප්‍රමාද කරන්න හොඳ නෑ. දැන් බොහෝ අය හිතනවා අපේ දරුවෝ දීග දීලා, දරුවන්ට යුතුකම් වගකීම් ඉටු කරලා, තව නොයෙකුත් දේවල් කරලා, හරි අම්බ කරලා, ගේ හදලා ඉවර වෙලා මේ වැඩේ කරනවා කියලා, මේ ආනපාන සති සමාධියේ යෙදෙනවා, මේ තිනි සුචරිතයේ යෙදෙනවා. ඒක ප්‍රමාද වැඩි බව තේරුම් ගන්න. ඒ නිසා සෑම කෙනෙක්ම මේක මේ වර්තමාන මොහොත තුළම මොන වයසක හිටියත්, මොන අවස්ථාවක හිටියත්, මොන කාරණයක් කරමින් හිටියත් ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා අර තරහ සිතක් ඇති වුණ වෙලාවේ මෙත්තානුස්සතිය වඩලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා වෙන්නත්, ඒ වගේම අර රාගයෙන් ප්‍රියමනාප දෙයකට ඇලෙන අවස්ථාවක් ආවනම් අසුභ අනුස්සතිය වඩලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා ඒකට නොබැඳීම නිබ්බිදා වීම. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ මේ මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වගේම මෙස්ථානුස්සතිය, අසුභානුස්සතිය, චතුරාර්ය මේ නිවනට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සාක්ෂාත් කරගන්නට නියත වශයෙන්ම උපකාරක ධර්ම. ඉතින් ඒක නිසා මේවා තම තමන් විසින් තමන්ගේ විමුක්තිය සඳහා, තමන්ගේ පාරිශුද්ධත්වය සඳහා, තමන්ගේ නික්ලේශී පාරිශුද්ධත්වය සඳහා තමන් කළ යුතු කරණීය ධර්ම. ඒ වගේම අර කිලුටු වෙන දේවල්, හිතේ කෙලෙස් කළු ධර්ම මතුවෙන දේවල් තමන් විසින්ම අකරණීය ධර්ම හැටියට, අස්කල යුතු දේවල් හැටියට තේරුම් අරගෙන ඒවැන් මිදී නිදහස් වෙන්න ඕන. මේ සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ ඉන්ද්‍රිය සංවරය පළමු කොටම. ඇහැ කන නාසය දිවකය මන කියන හය සංවරත්වයෙන් භාවිතා කළ යුතුයි. ඒ වගේම ප්‍රහාණ සීලය, කෙලෙස් කළු ධර්ම, කිලුටු ධර්ම වෙන්කර කර ප්‍රහාණය කළා අස්කළ යුතුයි. ඒ වගේම චේතනාව පිරිසිදු කරගත් චේතනාසී. ඒ වගේම වේරමණී සීලය, විරමණය, පස්පවෙන් වැළකීම. ඉතින් ඒක නිසා පින්වතුනි හැම කෙනෙක්ම මේ වේරමණී සීලයට පෙර සංවර සීලය තේරුම් ගත්තොත් මිසක වේරමණී සීලයෙන් නිවන් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සංවර සීලය තේරුම් ගත්තොත් ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, ප්‍රාතිමොක්ඛ සංවරය, ආජීවක පාරිශුද්ධ සංවරය පූර්ණ කර ගැනීමේදී අර වැරදි දෙයින් වෙන් වෙනවා. ප්‍රහාණ සීලය, චේතනා සීලය, වේරමණී සීලය, අයුතිකම සීලය පූර්ණ වෙනවා. සීලය පූර්ණ වූ සමගම භාවනාව පූර්ණ වෙලා ඒ පුද්ගලයා නිවන් මගට පත් වෙනවා. සත්‍යපොච්චංග ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ පුද්ගලයා තුළ වැඩෙනවා. සතර සතිපට්ඨානයට. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ මේ චතුරාර්ය තේරුම් අරගෙන ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාගේ රාග භව, ද්වේෂ භව, මෝහ භව ඒ පුද්ගලයාටම හිතෙන් උදුරා අස්කල්ලා රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නිබ්බාණං කියන තත්වය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ අනුව උබතෝ භාග විමුක්තියත්, උබේ අර්ථ සාධනයත් සියලුම මනුෂ්‍යයන්ට, මනසක් තියෙන අයට මේ බුදු දහම නිවැරදිව තේරුම් ගත්ත තරමට මේක ලබා ගන්න, සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ ධර්ම දේශනාව මේ සියලු පින්වතුන්ට තමන්ටම තමන්ගේ ප්‍රඥා විමුක්තිය පූර්ණ කරගන්නටම, උභයාර්ථ සාධනය සාක්ෂාත් කරගන්නටම උපකාර වේවා. පින්වතුනි මේ පැයක් පමණ වෙලාවක් මේ පින්වතුන් යම් යම් කරුණු කාරණා පිළිබඳව අහලා දැනගත්තා. තවත් පැයක් පමණ වෙලාවක්, දැන් 4:10, 4:45 දක්වා පැයක් තියෙනවා මේ පින්වතුන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, නොපැහැදිලි, එහෙම නැත්නම් තමන්ට නොතේරුණු එහෙමත් නැත්නම් තවදුරටත් විග්‍රහ කරගත යුතු තැනක් පැහැදිලි කරගත යුතු තැනක් තියෙනවා නම් ඕන කෙනෙකුට පුළුවන් ප්‍රශ්නයක් අහන්න අහලා සාකච්ඡා කරන්න. ඉතින් ඒක නිසා අර FM මයික් එකක් තියෙනවා. ඒ FM මයික් එකට යම් කෙනෙක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඕනිකෙනෙකුට පුළුවන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න තේරුණේ නැත්තියක් තියෙනවා නම් මොකද කාලය ටිකක් වටිනවා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනි කෙනෙක් අහන්න. අර මයික් එකකට මයික් එකකට
වහන්සේ ප්‍රශ්න දෙකක් අහන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ ධර්ම දේශනාවත් එක්කම නෙවෙයි මම වහන්සේගේ ධර්ම දේශනා පාඩියක් මේ දවස් තුන ඇතුළත ඇහුවා. එහෙදී මට මතුවෙච්ච ප්‍රශ්න දෙකක් තමයි මේ තෙමකොළ පිළිබඳව ප්‍රශ්නය. වහන්සේ විග්‍රහ කරන පොඩ්ඩක් මේ අපි දැන් තෙමකොළ පිළිබඳ අපි තියෙන පුදුජන් වහන්සේගේ ඉපදීම බුදු වීම කියන පැනමද නැත්නම් ඉරතුලා වෙන දෙයක්ද කියන එක බලන ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ ශ්‍රී ලංකාවේ යසපුල පුත්‍ර යායතුළු පිරිස ශ්‍රී ලංකාවේ ගෞඩියා ප්‍රදේශයේ ආසන්න ප්‍රදේශයේ ජීවත් වෙනයි කියන එක වාසිකගේ දේශනාවෙන් මම දැනගත්ත එකක් පොඩ්ඩක් විග්‍රහ කරන්න පුළුවන් දෙයක් කියලා ලෙස මම ආරෝපණය කරන්න සිද්ධුනා.
ඔව් ඉතින් ඒ දෙකම ධර්මයට අදාළ කාරණා නන් නෙමේ. නමුත් මම මේ පිළිබඳව පොඩ්ඩක් විග්‍රහ කරන්න. දැන් තෙමගුල කියන්නේ එක බුදුපියාණන් වහන්සේගේ දැන් හොඳට කල්පනා කරගන්න ඕන මේ ත්‍රිපිටකයේ මේක විග්‍රහය කරලා තියෙනවා. විග්‍රහය තමයි අර ඉර පෑවුවා අඳුර දුරු වුණා ප්‍රඥාලෝකය බුද්ධාලෝකය ලොවට ලෝකෙ අනික් මිනිසුන්ට ඒ ප්‍රඥාලෝකය බුද්ධාලෝකය අලුතෙන් මතුවුණා. මේක තමයි කරුණු තුන. අඳුර දුරු වුණා අර මෙතෙක්කල් පෘථග්ජන බෝසත්ත්වයේ හිටිය සිද්ධාර්ථ කියන චරිතය නැති වුණා අඳුර දුරු වුණා. ඒ වගේම අර මේ ශාක්‍ය මුනිින්ද්‍රයන් වහන්සේ ගෞතම ශාක්‍ය මුනි හැටියට නික්ලේශී බුද්ධත්වයට පත් වුණා. ඒ වගේම මේ උතුම් නිවැරදි බුද්ධ ධර්මය අනික් අයටත් මඟඵල ලබා ගන්නට උපකාර වන ආකාරයට ලෝකයාට විවුර්ත වුණා. මේ තුන තමයි තෙමගුල. මේ තුන එක දවසක සිදු වුණා. දැන් අපි සිංහල අය හැටියට කවුරුත් දන්නවා කාගේ හරි මරණයක් වියෝවීමක් මගුල් කෑමක්ද මගුලක්ද අව මගුලක්ද අව මගුලක්. එතෙන්දි එහෙමනම් ඒක බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑම කවුරුවක්වත් මංගල කාරණයක් හැටියට සලකන්නෙත් නෑ සැලකුවෙත් නෑ. නමුත් මේ පරමාර්ථ අර්ථය තමයි අර එකම දවසක වෙසක් පුණු පොහෝ දිනේ සිද්ධාර්ථ නැමිති ඒ පෘථග්ජන තත්ත්වය බෝසත් තත්ත්වය ඉවත් වුණා අඳුර දුරු වුණා. ඒ වගේම ගෞතම ශාක්‍ය මුනිින්ද්‍රයන් හැටියට අර බුද්ධාලෝකය හිර පෑවුවා. ඒ වගේම ඒ හිරේදිය ප්‍රඥාලෝකය බුද්ධාලෝකය මුළු විශ්වයේම දෙව් මිනිසුන්ට ලැබුණා. මේක තමයි පරමාර්ථ අර්ථය. නමුත් මේ ධර්මය පස්සේ කාලෙක අර ආගමක් ඇදහිල්ලක් වුණාට පස්සේ මෙතෙන්දී අර සිද්ධාර්ථ කුමාරයාගේ උපතත් බුදු වීමත් පිරිනිවන් පෑමත් කියන කරුණු තුන ගත්තා. අඩුගානේ සිද්ධාර්ථ කුමාරයාගේ උපතයි බුදුවීමයි ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කිරීමයි වත් ගත්තනම් මීට වඩා හුඟක් වටිනවා. නමුත් මේක තේරුම් ගත්තේ නැති මේ ආගමිකයෝ විසින් මේ වගේ වැරදි කරුණු අරගෙන තියෙනවා. ඒක පරමාර්ථ ධර්මයට ගැළපෙන්නේ නැහැ. නමුත් ඒක අපි අද වැරදියට උගන්නලා වැරදියට පොඩි කාලෙම මොළයට දානවා, බ්‍රේන් වොෂ් කරනවා, මෙන්න මෙහෙමයි උනේ කියලා. ඉතින් ඒක නිසා ත්‍රිපිටකයේ තියෙන පැහැදිලි පරමාර්ථ ධර්මය තමයි අඳුර දුරුණා, ඉර පෑහුවා, ඒ ප්‍රඥාලෝකය මතුණා. මේක තමයි කාරණා තුන. මේක තමයි එක දවසක් තුල සිදු වූ දේ. ඉතින් අනික් කාරණේ පිළිබඳව නම් අර මහත්තයාගේ ප්‍රශ්නේ ටිකක් විග්‍රහයක් විස්තරයක් කරන්න තියෙන නිසා මම ඒක මේ වෙලාවේ ධර්ම කාරණයකට පමණක් අවස්ථාව දෙනවා. මොකද බොහෝ දිනේ මේ පිළිබඳව තාම නිවැරදි තත්ත්වය තේරුම් නොගත්ත නිසා මේ ධර්මයේ ඉස්සෙල්ලා තේරුම් ගන්න, ඊට පස්සේ බුද්ධ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ ඔය කියන කාරණා තමන්ට තමන්ගේ මනසක් තියෙනවා හේතුඵල ධර්මයට අදාළව ගලපා බලන්න පුළුවන්. තරහට ඉස්සෙල්ලා එන්නේ දෙවැනි වේශය. දැන් අපි හිතමුකෝ කවුරු හරි වචනයක් කතා කළා. එක්කෝ ඔයා ඇහෙන් රූපයක් දැක්කා. තමන්ට තමන් දැන් එකක් තීරණය කරගෙන තියෙනවා, මෙන්න මේකයි ප්‍රිය, මේකයි මිහිරි, මේකයි මනාප කියලා. ඒ තමන්ට ප්‍රිය නොවූ, මනාප නොවූ, මිහිරි නොවූ, තමන්ගේ බලාපොරොත්තුවට ගැළපෙන්නේ නැති, පෑහෙන්නේ නැති, සීහෙන්නේ නැති දෙයක් වචනයක් කතා කිරීම, ඇහෙන් දැකීම, මේ වගේ දේවල් තමයි දෙවෙනි වේශය ද්වේෂය. ද්වේෂය තමයි හිතේ ඉස්සෙල්ලම උපදින්. දැන් ප්‍රිය දෙයක් ආවනම් ඒක ප්‍රියමනාප දෙ. එතෙන්දි ද්වේෂයක් එන්න බෑ, එතෙන්දි එන්නේ රාගයක්. නමුත් අර අපිට නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන එක අපි බලාපොරොත්තුවට මනාපයට ඒක අහිතට අල්ලන්නේ නැත්නම් එතෙන්දි මතුවෙන්නේ දෙවෙනි වේශය කියන ගතිය. ඒ දෙවෙනි වේශය දිගේ අපි සංචේතනා පවත්වනකොට අපේ හිතේ තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, පටිගයක් කියන ගති දිගින් දිගටම මතුවෙනවා. ද්වේෂය උපදුනාට එතනින් වරදක් වෙන්නේ නැහැ. අපි මෛත්‍රිය කරලා එකෙන් උපේක්ඛා හිතක් හදාගත්තා. ඒ නිසා තරහ උපදින්නට ඉස්සෙල්ලා ද්වේෂය කියන වේශයක්, දෙවෙනි වේශය අපේ හිතේ උපදින බව අපි හරියට දැනගන්න ඕන. ඒක අපිට ගැළපෙන්නේ නැහැ. කවුරු හරි ඇහෙන් රූපයක් දැක්කහම අපි හිතුව බලාපොරොත්තු ආකාරය නෙමෙයි. කනින් ශබ්දයක් ඇහුවාම නාසයට ආපු ගඳ සුවඳක්, දිවට ආපු රසක්, කයට ලැබුණු පහසක්, මනසට ලැබුණු අරමුණක් අපිට ගැළපෙන්නේ නැත්නම් ඉස්සෙල්ලම උපදින්නේ දෙවෙනි වේශය කියන ද්වේෂය. ඒ ද්වේෂය දිගේ අපි සංචේතනා පවත්වනකොට තමයි ඉතුරු අර තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පටිගය මේ වගේ ක්‍රමානුකූලව බලවත් එන්න එන්න බලවත් තත්ත්වයට පත්වේ. ඉතින් ඒක නිසා අර දෙවෙනි වේශය කියන ද්වේෂය එනකොටම අපි දැනගන්න ඕන මේ වැරදි පැත්තකටයි යන්නේ. එතකොටම අපිට පුළුවන්කම තියෙනවා මෙත්තානුස්සතිය වඩලා උපේක්ඛා සිතක් ඇති කරගන්න. ඒ නිසා ඒ උපේක්ඛා සිතක් ඇති කරගත හැක්කේ මෙත්තානුස්සතිය වැඩීමෙන් පමණයි.
ප්‍රශ්න කියන්නේ ඉතිවිසෝ ගාථාව ඒ තේරුම් මෙනෙහි කිරීමද? එහෙමනම් ඒ ගාථාව
නෑ. ඒක බුදු ගුණ මෙනෙහි කිරීම, බුදු ගුණ සජ්ජායනා කිරීම, බුදු ගුණ ගායනා කිරීම. ඉතිපි සෝ, ඉතිපි සෝ කියන්නේ සෝ කියන්නේ ඒ භාග්‍යවත් වූ අරහතුන් වහන්සේ තුළ මේ ගුණයන්ද තියෙනවා. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධ. එයා බුදු ගුණ. බුද්ධානුස්සතිය කියන්නේ මේක අනුස්සතියක්. ඒ කියන්නේ භව උදුරා දමන්නට උපකාරක ක්‍රියාකාරකමක් තමයි බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය කියන්නේ මේ නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිනිස්සග්ගාය කියන එක තමයි බුද්ධානුස්සතිය. අපි හැබැයි නිබ්බිදාය කියන தත්වයටපත් වෙන්න බෑ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් නොගෙන නිත්‍ය සුඛාත්ම හිතෙන් අයින් නොකර. ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිත්‍ය සුඛාත්ම හිතෙන් අයින් කිරීම තමයි මරණානුස්සතිය. නිබ්බිදානුස්සතිය වඩලා අභිනන්දනයේ හිතෙන් ඉවත් කිරීම, විරාග අනුස්සතිය වඩලා රාගයේ හිතෙන් ඉවත් කිරීම, නිරෝධ අනුස්සතිය වඩලා රෝධ ගෙහීම සමුදය හිතෙන් අයින් කිරීම, පටිනිස්සග්ග අනුස්සතිය වඩලා උපාදානය සහ මුලින් ඉවත් කිරීම බුද්ධ අනුස්සතිය. එනිසා බුද්ධ අනුස්සතියක් මේක. අර බුදු ගුණ සජ්ජායනා කිරීම ගායනා කිරීම එකක්. මේ දෙකත් පස්සේ කාලෙක අටුවා කාර්යෝ පටලවගන්න. එනිසා දැන් තමන් තුළ එක බුදු ගුණයක් හෝ පිහිටියා නම් ඒක බුද්ධානුස්සතිය වඩලාමයි වෙන්නේ. බුදු ගුණ සජ්ජායනා කළාට ඒකෙන් තමන් තුළ අර බුදුහාමුදුරුවන්ගේ ගුණ මෙනෙහි කරනවා. ඒක වරදක් නෑ, ඒක හොඳයි, ඒක යහපත් දෙයක්. හැබැයි තමන් තුළත් එක බුදු ගුණයක් හෝ ඇති කරගන්න ඕන. බුදු ගුණයක් ඇති කරගන්න බෑ නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිනිස්සග්ගා නොකර. අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් නොකර. ඒ නිසා මේ තව කතාවක් තියෙනවා. නහි සීල වතං හෝති අට්ඨකරා තීන පදා සම්බුද්ධේන ප්‍රකාශිතාකි. බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ මේ අනුස්සති හතර, අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම ඇතුළු මූලික වූ අනුස්සති හතර ලෝකයාට කියා දෙන්න මිසක් සිල්වතක් සමාදන් කරවන්න කියා දෙන්න නෙමෙයි. ඒ නිසා අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා හිතේ තියෙන වැරදි දේ, රාගය නිච්ච වෙලා, ද්වේෂය නිච්ච වෙලා, මෝහය නිච්ච වෙලා සියලු පෘථග්ජන පුද්ගලයන් ඒ නිච්ච වූ සුඛ වූ අත්ථ වූ අස්මිමානීන් කරන වැඩ කටයුතු සියල්ලටම මුල් වෙන්නේ රාගය, ද්වේෂය, මෝහය නිශ්චිත වශයෙන් ඒ පුද්ගලයා තුළ මුල් බැහැව. ඒ නිසා අනිච්ච අනුපස්සනා කළ නිච්ච සංඥා පජහති කිරීම, දුක්ඛ අනුපස්සනා කළ සුඛ සංඥා පජහති කිරීම, අනත් අනුපස්සනා කළ අත්ථ සංඥා පජහති කිරීමෙන් අර නිබ්බිදා කියන தත්ත්වේ නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති විරාගානුපස්සනාව. ඒ අනුව නිරෝධානුපස්සනාවෙන් පටිනිස්සග්ගානුපස්සනාව අර බුද්ධානුස්සතිය භව උදුරා දැමීමට උපකාරක අනුස්සතිය පූර්ණ වෙනවා. මේ භව උදුරා දැමීම තමයි නිවන් දකින්නවා කියන්නේ, මගපල් ලබනවා කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණේ කරගන්න. ඉතින් ඒක නිසා භව උදුරා දමන්නට උපකාරක ධර්ම තමයි බුද්ධකාරක ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, ඔය කියන නිබ්බිදා, විරාගා, නිරෝධා, පටිනිස්සග්ග සියලු. ඒ නිසා ඒවා බුද්ධ අනුස්සතිය. ඒවා බුදුගුණ සජ්ජායනාවක් නෙමෙයි. බුදුගුණ සජ්ජායනාව එකක්, බුද්ධ අනුස්සති අනුස්සති හතර වෙනේය. අනුස්සති හතරක් තියෙනවා. මෙත්තා අනුස්සති, අසුභ අනුස්සති, මරණ අනුස්සති, බුද්ධ අනුස්සති. මේ හතරට කියන චතුරාරක්ක. ඒ හතර නියත වශයෙන්ම පුද්ගලයෙකුගේ හිත පාරිශුද්ධ තත්ත්වයට පත් වෙලා අර භව උදුරා දමන්නට රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් සහ මුලින්ම උදුරා දමන්නට නියත වශයෙන්ම උපකාරක අනුස්සති අතරක් තමයි චතුරාර්ය සත්‍යය. ඔව් දැන් අපි හිතමු තමන්ගේ හිතට ඇහැට දැක්ක ප්‍රියමනාප රූපයක් ලස්සන පාරේ යනකොට අපි හිතමු කොන්න දැන් පාරේ යනවා පාරේ යනකොට කොහේ හරි ගෙදරක තිබුණා ලස්සන ගහක මල් පිපිලා එක පාට මේ ලස්සන මල් ගහක් දැකලා අපිට හිතෙනවා එක මල් මල් අත්තක් එක මල් පැලයක් ඉල්ල ගන්න ඕන එක හොරෙන් ගන්නත් වෙන්න පුළුවන් එක මිල දීලා ගන්නත් වෙන්න පුළුවන් ඈ මොකද්ද ඒක රාගය දැන් මේ මල් ගහ අපි දැක්ක නිසා අපේ හිතේ කම්පනයක් කැළඹීමක් වේගයක් ආවේගයක් ආවා මේ මල් ගහ මට ගත්තොත් එතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති මගේ අයිතියට පත් කරගත්තොත් හොඳයි මගේ ගේ ගාව ගිහිල්ලා ඉස්සරහ හදාගත්තොත් වගා කරගත්තොත් මටත් මල් දැක දැක ඉන්න පුළුවන් මේක තමයි අර රාගය අපි මේකෙන් නිදහස් වෙන්න නම් අතහැරීම නාතයි නොහැල්ම නාතයි මිදීම නාතයි නිවනම නාතයි කියලා නිදහස් වෙන්න පුළුවන් ඒක සමතය ඊට පස්සේ අපේ හිතේ ඇති වූ අර රාගී සිටිවිල්ල නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා තියෙන. ඒක අනිච්ච අනුපස්සනා කළා නිච්ච බව හිතෙන් අයින් කරන්න. දුක්ඛ අනුපස්සනා කළා දැන් මේ මල බැරි වෙලාවත් අපි ගෙනිහිච්චා. ගෙනිහිල්ලා දැන් ඒ මල් ගහක් මල් පෝච්චියක් කියලා හිතමුකෝ. අර කඩේකින් මල් පෝච්චිය ගත්තා. දැන් අපේ ගේ ඉස්සරහා ගිහිල්ලා මල් පෝච්චිය තිබ්බා. පහුදා වෙනකොට මේක ලස්සන මලක් ඉඳ කවුරු හරි මල් පෝච්චිය හෝ මල හෝ කඩාගෙන ගියා නම් මොකද වෙන්නේ අපිට දුක අපි අර ඒක ගෙනිච්චේ නැත්නම් අපිට දුකක් එන්නේ නැ අපි උපාදානය කරගත්තේ නැත්නම් නිච්ච සේසුකසේ අත්තසේ ගත්තේ නැත්නම් අනිච්ච දුකානත් මෙනෙහි කළා නම් අපි ඒක ගේන්නේ නැ ඒ නිසා අපිට දුක්ඛානුස්සතිය වඩලා සුඛ සංඥාව අයින් කරන්න පුළුවන් ඒ වගේම මේ මල් ගස මගේ කොට ඒතන් මම ඒසෝ අමස්මි අර අනත්ත අනුපස්සනාව කළා අත්ත සංඥාව අස්මිමානය ඉදිගත් කරන්න පුළුවන්. ඒ අනුව අපි ඒ මල් ගහට තියෙන බැඳීම අර සම්බන්ධය අභිනන්දනය අයින් වෙනවා අයින් කරනවා එක තමා නිබ්බිධානුපස්සනාව. ඒ අනුව නිබ්බිධානුපස්සනාව වඩලා විරාගානුපස්සනාව නිරෝධානුපස්සනාව දැන් ඊට පස්සේ මේ මල් ගහ පිළිබඳව හිටින් රෝධ ගන්න නිරෝධ ඒ අනුව මල්ගා උපාදානය කර ගැනීමේ කැමැත්ත ආසාව සදහටම සහ මුලින්ම හිතෙන් අයිංක දැන් මේක තමා රාගය මිට වැසිය ලේසියෙන් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ද්වේෂක් වෛරයක් ආහම අනි පැත්ත අපි හිටමු අපි ඇහෙන් දැක්කා රූපයක් ඒ රූපය අපිට කැමති නැති අප්‍රිය අමිහිරි අමනාප රූපයක් තරාකාරයෙක් කියමුකෝ කොයදියෝ මොක මොන හේතුවක් නිසා හෝ තමන්ට විරුද්ධ වැඩ කළයි කියලා තමන් හිතන විරුද්ධකාරය දැක්ක එක පාට. එතකොට දැක්ක ගමම්ම අපිට හිටේ කම්පනයක් වේගයක් ඇතිවෙලා එන්නමකක්ද දේ අර දෙවැනි වේශය. දෙවැනි වේශය ආපු ගමම්ම අපි කල්පනා කරගන්න ඕන අපේ හිට දැන් කම්පනයෙන් කිලුටු වෙන්න එන්න. එ කිලුටු වෙන්න එන මොහොතෙම අපිට පුළුවන් වුණොත් මේක සන්තාන විතක්ක සූත්‍රයේ නොයෙකුත් ක්‍රම තියෙනවා අර මෙත්තානුස්සතිය වඩලා ඒ අපි දැන් ඇහෙන් දැක්ක අපිට නොගැලපෙන පුද්ගලයාටම අපි මෙත්තානුස්සතිය වඩ මෛත්‍රිය වඩනවා මෙත්තානුස්සතිය වඩනකොට අපේ හිත සමතේටපත් වෙනවා යදිදන් සබ්බ සංඛාර සමතු සමතේටපත් වූ සිත ඊට පස්සේ දැන් අපි කල්පනා කරන්න ඕන ඇයි මට මේ පුද්ගලයා දැක්කහම තරහක් වෛරයක් ක්‍රෝධයක් එකපාරට අලුතෙන් ආවේ මේ පුද්ගලයා පිළිබඳ මගේ මැනීම නිච්චයි සුඛයි අත්තයි මොකද අර අපිට අප්‍රියමහිරි කියන නිච්ච සුඛ අත්ත තම තත්වේ ඒ අනුව දැන් අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා අර නිච්ච සුඛ අත්ත අනුපස්සනා කළා අයින් කරන්න අයින් කළාට පස්සේ අපි දැන් මෙතෙක් කල් අර බැඳිලා තිබුණු නිච්ච වෙලා තිබුණු අස්මිමානෙන් මිදී නිදහස් වෙලා නිබ්බිදාය කියන තත්වයට පත් වෙනවා නිබ්බිදා වුණාට පස්සේ විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය ඒ අනුව සබ්බූපදී අර තරයෙන් උපාදානය කරගෙන තිබුණු දේ සාමුලින්ම සදහටම හිතෙන් ඉවත් කරගෙන අර බුද්ධානුස්සතිය පූර්ණ වෙනවා ඒ නිසා මේ අනුස්සති හතර නිතරම අපි තේරුම් අරගෙන ඒ අවශ්‍ය අවස්ථාවට ආයුධ හතරක් හැටියට පාවිච්චි කරන්න දැනගත්තොත් බුද්ධානුස්සතිය පූර්ණ වෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සතර සතිපට්ඨානය ඇතුළු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණ කෝ මයිකයක් අරගෙන කතා කරන්න ඔව් ආර්ය මෛත්‍රී භාවනාව වඩන්න ඕන මෙත්තානුස්සතිය කියන්නේ මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා නෙමෙයි ඒක මෙත්තානුස්සතිය නෙමෙයි පරම මෛත්‍රිය නෙමෙයි ආර්ය මෛත්‍රිය නෙමෙයි ඒක පස්සේ කාලෙක හදාගත්ත වැරදි මෛත්‍රී වචනය නිමිත්ත අනුවත් ඒ නිමිත්තටත් අපි අර මෙත්තං හිතේ රාහුල මෙත්තං භාවේති භාවේති අර අපේ තියෙන හිතේ අර ද්වේෂය පටිග හිටෙන් අයින් වෙලා ඒ ආයතනය කෙරෙහි ආවත් අපේ හිතේ පුද්ගලයක අවස්ථාවක් ආයතනයක් ධර්මතාවයක් මේ සියලු දේ කෙරෙහි කාගේ හිතද මේ දෙවැනි වේශයට පත් වුණේ තමන් කාගේ හිතද පිරිසිදු කරගන්න මෙත්තානුස්සතිය වැඩුවා තමන්ගේ තමන්ගේ හිත පිරිසිදු වෙන බවක් මෙත් සිතක් පරම මෛත්‍රී සිතක් ආර්ය මෛත්‍රියක් ඇති වෙන්න ඕන ඊට පස්සේ යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මරණේ අනුසතිය ඊට පස්සේ නිබ්බිදා විරාග නිරෝධ
මේ නිමිත්ත අරගෙන මරණානුසතිය
ඒ මරණානුසතිය බුද්ධානුසතිය වඩන්න
සයනාසේ ධර්මදේශනාවේ අවසාන භාගයේ සඳහන් වුණා වේරමණී සීලය සහ සංවර සීලය කියන එක සංවර සීලය කියන පැහැදිලි වුණා වේරමණී සීලය කියන එක පැහැදිලි කිරීමක් කරන වඩා හොඳයි
දැන් බුදුහාමුදුරුව මේකට උදාහරණිකුත් දීලා තියෙනවා මම මේ උදාහරණෙම කියන්නම් ඔන්න ඒ කාලේ ඔය සිල් සමාදන් වෙනවා කවුරුත් පෝය දවස්වලට එක්තරා පුද්ගලයෙක් දැන් මේ සම්මතය අනුව පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදන් වෙලා හිටියා මේ පුද්ගලයාට ඊට පස්සේ අර විහාරයේ ඉඳන් තමන්ගේ ගෙදෙට්ට දවල් දාහනේ ගන්න කෑම කන්න යනකොට කැලයක් මැදින් යන්න උනේ මේ කැලේ මැදින් යනකොට මේ පුද්ගලයා දැක්කා මුව පැටියෙක්ව වලක වැටිලා ඉන්නවා වලක වැටිලා ඉන්නවා දැන් මේ පුද්ගලයාට එකපාරටම මතක් වුණා මං පාණාතිපාතා වේරමණී සික්ඛාපදේ සමාදන් වෙලා ඉන්නේ දැන් මම මේ අවස්ථාවේ මේ මුව පැටිය දිහා බලන්නේ නැතුව එකෙන් වෙන් වෙලා විරමණය වැලකිලා ඒ පුද්ගලයා ඒ සතා දිහා බැලුවේවත් නැහැ බලන්නේවත් නැහැ එකපාරට හිතුණා මං දැන් සිල් සමාදන් වෙලා හිටියේ ඒකින්ද මම මේක සතා දිහා බලන්නේවත් නැහැ මං මේකෙන් වෙන් වෙලා වැලකි ගියා ගෙදර නමුත් මේ පුද්ගලයා බැරි වෙලාවත් පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති කියන සිල්පදේ සමාදන් වෙලා ඒක සමාදන් වෙන එකක් නෙමෙයි ඒක අදිෂ්ඨානයක් එහෙම තිබුණා නම් අර සංවර සීලය තිබුණා නම් චේතනා සීලය වේරමණී සීලය ආත්මේ අවිතික්කම සීලය තිබුණා නම් දැන් ඒ පුද්ගලයා සබ්බපාන භූත හිතාය අනුකම්පාය දයාපන්නු තමන්ගේ පනහා සමානව අර මුව පැටියා ගැනත් සලකන. එතකොට මොකද කරන්නේ? ඒ පුද්ගලයා අර අසරණ වූ අහිංසක වූ දැන් වලක වැටිලා අමාරුවේ වැටිලා ඉන්න මුව පැටියාව ගොඩ දාලා ගොඩට අරගෙන ඒ සතාටත් අවශ්‍ය එක වතුර හරි කෑම හරි ලබා දීලා පණ බේරලා අයින් කරනවා. මේක දෙකක්ද එකක්ද? අර අපායෙන් බේරෙන්න තමා වැළකෙන්න තමා අර මුව පැටියාව ඒ වෙලාවේ නොමර ගියේ. ඒක වේරමණී සීල. දැන් නමුත් එතන මේ සබ්බපාන භූත හිතාය අනුකම්පාය දයාපන්න බවක් අර සංවර සීලය සමාදන් මේ වේරමණී සීලය සමාදන් වුණ තරමට ඇති වෙන්නේ නැහැ. නමුත් අර පාණාතිපාතම් පහය පාණාතිපාතම් පටිවිරතෝ හෝති කියන සංවර සීලය චේතනා සීලය ප්‍රාණ සීලය තියෙනවා නම් ඒ පුද්ගලයා අර සතා කෙරෙහි දයාපන්න වෙලා ඒ සතාගේ අර මේ අපාය යනවට අපායෙන් වැළකෙන්න නෙමෙයි අර සතාට මේ අය අපතක් අවඩක් කළේ ඒ වගේම දිව්‍ය ලෝක යන්න කැමැත්තෙන් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ අන්ත දෙකටම නෙමෙයි අර සතාට තියෙන තමන්ගේ පනහා සමානව ඒ සතාගේ ප්‍රාණිය තමන් සැලකීමක් තමයි මේ අර පංචශීල ප්‍රතිපදාවේ තියෙන සංවර චේතනා ප්‍රහාණ විරමණ අවිතික්කම කියන පංචශීල ප්‍රතිපදා. ඉතින් ඒක නිසා කිසිම දවසක මේ බුදු කෙනෙක් බුදු වෙන්නේ සීල් සමාදන් කරවන්න නෙමෙයි. සීලේ පිහිටන් සීලේ පතිට්ඨාය නරසප. සීලේ පිහිටනවා කියන්නේ ඔන්න ඔය සංවර සීලය සතර සංවර සීලයක් තියෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය ප්‍රත්‍ය සිව්පසය සංවර සීල සංවරත්වයෙන් භාජන භාවිතා කිරීම ප්‍රාතිමොක්ක සංවරය සහ ආජීවක පාරිශුද්ධ සංවරය කියන සතර සංවර සීලයම පිහිටන් සමාදන් කරන්න නෙමෙයි. යං සමාදානං තං වතං. දැන් අපි අද පන්සිල් සමාදන් වෙනවා, අටසිල් සමාදන් වෙනවා, දහසසිල් සාමනේර සිල් උපසම්පදා සිල් සමාදන් වෙනවා. කිසිසේත්ම බුද්ධ ධර්මයට නෙමෙයි ආගමට ගැලපෙනවා. මේක යහපත් හොඳයි චාරිත්‍රයක් වාරිත්‍රය. හැබැයි නිවනට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නිවනට ප්‍රමාණවත් වෙන්න නම් එකම සිල්පදයක්වත් පන්සිල් අටසිල් දසසිල් වේරමණී මේක මොකක්වත් සමාදන් වුණත් තමන්ගේ ඉන්ද්‍රියය සංවර කරගෙන සිව්පසේ සංවරත්වයෙන් පරිහරණය කරලා ප්‍රාතිමොක්ක සංවරය ආයතික සංවරය පවත්වාගෙන යනවා නම් ඒ පුද්ගලයා මගඵල ලබලයි කෙලවර වෙන්නේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව බුදු වෙන්නේ ඉස්සෙල්ලත් සමාදන් වීම තිබුණා. ඒක නරක නෑ, ඒක හොඳයි. ඒක චාරිත්‍රයක්, ඒක වාර්ත්‍යයක්. ඒක හොඳයි සමාජයේ යහපත්සේ පවත්වාගෙන යන්න. ඒක කවුරුවත් එපැයි කියන්නේ නෑ. ඒකයි අපි සිල් සමාදන් කෙරෙව්වේ. නමුත් ඒකෙන් නිවනට ප්‍රමාණවත් වෙන්නේ නැති බවත් තේරුම් ගන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරුව කිව්වේ යං සමාදානං තං වතං සංවරට්ඨේන සීල. මොකද්ද සීලය? සංවරට්ඨේ සංවර ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, ප්‍රාතිමොක්ක සංවරය සහ ආජීවක පාරිශුද්ධ සංවරය කෝටියක් සංවර සීල. ඒක නිසා කෝටියක් සංවර සීලය පූර්ණ වෙන්නේ කොහොමද? ඔන්නේ සතර සංවර සීලය පූර්ණ වෙනවා. ඒක සමාදන් වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකේ ලොකු අහසට පොළොවෙන් දෙපැත්තක් තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. කායෙන් කායේ තතාඤ්ඤත ස්වභාවය කියන්නේ මොකක්ද? ඈ? තතාඤ්ඤත ස්වභාවය.
ඔව්, තත කියන්නේ දැන් තමන්ට මේ වර්තමාන මොහොතේ තියෙන තත්වයේ ස්වභාවය තත. ඒක විපරිණාමයටපත් වුණාම විනාශ වුණාම ඇති වෙන තත්වය මොකද්ද? අන්නිට. අපි හිතමු දැන් අපි ඇහෙන් මලක් ලස්සන හොඳ මලක් දැක්කා කියලා. ඒකේ තත් ස්වභාවය මොකද්ද? අපිට ඇහැ පිනවන ප්‍රියමනාප මිහිරි සුවඳක් වෙන මල. දැන් හෙට වෙනකොට මල හෙට උදේට පර වුණාම මොකද? අන්නිට. මේක තේරුම් ගන්න ඕන. මේක සියලු සබ්බේ ධම්මා සියලු දේවල් තත නැ අනිත්‍ය භාවයටපත් වෙනවා. නමුත් මේ අනිච්ච දුක්ඛානාත්ත කියන එකට ඊට වඩා විනාශ. මේ අනිච්ච දුක්ඛානාත්ත කියන එක ඊට වඩා හුඟක් වෙනස් කියන්නේ මේ කැමැත්ත තමන්ගේ හිතේ තියෙන ප්‍රියමනාප දෙයට ඉච්ඡට පටිච්ච වීම කැමැත්තට බැඳීම තමයි පටිච්ච. එක් බැඳුණු කැමැත්ත නිච්ච වුණාම නිස්තිර වුණාම අන්න ඒක නිච්ච සුඛ අත්ථ අසමයි. හැබැයි ඒ නිවනට බාධා වෙන්නේ අර හිතේ නිච්චසේ සුඛසේ අත්ථසේ වැරදි දෙයක් හිතේ පැවති. දැන් තරහකාරී. ඒ තරහකාරයා නිච්චයි සුඛයි අත්ථ. තරහකාරයා නිච්චසේ තරහයි දැන්. ඒ පුද්ගලයා කවදක්වත් ආයි තමන්ට හිතන්න බෑ මේ පුද්ගලයා මට යහපතක් හොඳක් කරයි කියලා. කවුද හිතන්නේ? අර පුද්ගලයා. එතකොට ඒ පුද්ගලයා එකට එක කරනවා. මෛත්‍රී කරන්නේ ද්වේෂයෙන් වෛරයෙන් සංචේතනා පවත්වා. කාය හිතද කිලුට වෙන්නේ? අර පුද්ගලයා. ඉතින් ඒක නිසා එතනත් අර තත බව අන්‍යතා භාවයට පත් වෙනවා.
ආයතන දෙක බාහිර ආයතන 6යි අභ්‍යන්තර ආයතන 6 අතර ඇති වෙන ගන්න අරමුණු අපිට ඒ මොහොතේම විදර්ශනා කරලා ඉතින් නිදහස් කරගන්න පුළුවන්
දැන් මෙහෙමයි ඒ මොහොතේම තමයි මේක කරන්න ඕන දැන් අපි ඇහෙන් රූපයක් දකිනවා දැක්ක මොහොතේම චක්කුංච පටිච්ච රූපේච උප්පංචසි චක්කු විඥාන එක ඒකට තප්පරෙන් 100න් වෙලාවක් 100න් එකක්වත් වෙලාවක් යන්නේ ඇහෙන් රූපයක් දැක්ක ගමම්ම අපි සං පටිච්ච නමිනු සං තීරණයක් ගන්නවා සම්පසාදනයක් වෙනවා ඒ අනුව ජවයක් ජවන් සිතක් අලුතෙන් උපදින කාගේ හිතේද තමන්ගේ එතකොට මෙහෙම කරනකොට ওই චිත්තක්ෂණ 17ම වෙලා ඉවරයි. එතකොට අපි අර පටිච්චන නොයි එන්න නම් අනිච්ච දුකානත් මෙනෙහි කරන්න ඕනේ. අනිච්ච දුකානත් මෙනෙහි කරන්න පුරුදු වෙන්නේ ඕක ටිකක් අපි මේක දැනගත්තට පස්සේ මේක අනිසිතෝච විහෙරති නච්චකින්ජි ලෝකේ උපාදීති කියන එක විතරයි මෙනෙහි කරන්න ඕනේ. ඉතින් ඒක නිසා දැන් මේ ඇහෙන් දකින රූපයට අපි පටිච්ච වෙනවා. කනෙන් අහන ප්‍රිය මනාප රූපයටත් පටිච්ච වෙනවා. අප්‍රිය අමහිරි රූපයටත් පටිච්ච වෙනවා. ප්‍රියාප්‍රියතර දෙක අතර මැන්නොත් ඒත් පටිච්ච වෙනවා. ඒක නිසා පටිච්ච වුණොත් අර දැන් ගිනි පෙට්ටිය මෙතන තියෙනවා ගිනි කූර මෙතන තියෙනවා. මේක දෙපැත්තේ තියෙනකම් පටිච්ච වෙනවද? නෑ. එකට අරගෙන මෙහෙම පටිච්ච කරගමන් තමයි අර ගින්නක් දැල්ලක් වේගයක් දැවිල්ලක් පැවිල්ලක් පිච්චිල්ලක් ඔක්කොම එකලොස් ගින්නම එන්නේ. එකලොස් ගින්නම එන්නේ කොහෙද? හිතේ. කාගෙද? අර පටිච්ච වූ පුද්ගලයාගේ. චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්දා ගානංච පටිච්ච ගන්ධා ජීවා පටිච්ච රස කාය පටිච්ච පොට්ටබ්බ මනංච පටිච්ච ධම්ම. ඔය දොරල් හයටමයි පටිච්ච වෙන එහෙම ලෝකෙ කිසිම අරමුණකට පටිච්ච වෙන්නෙත් නෑ වෙන්නත් බෑ. ගිනි ඇවිලෙන්නෙත් නෑ. පටිච්ච නූනොත් ගිනි පෙට්ටිය මේ පැත්තේ තියෙනවා ගිනි කූර මේ පැත්තේ තියෙනවා. ඇහැ මෙතන තියෙනවා අර රූපය එතන තියෙනවා. අපි ඒකට උපේක්ඛාසිතින් අර චිත්තං යස්සන කම්පති පුට්ටස්ස ලෝක ධම්මේහි. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති ඒ අනුව අශෝකං විරජං කේමං. ශෝකයක් ඉන්නෙත් නෑ අර කේමං. ශාන්තියකුත් වෙනවා විරජං රාගෙන් විරාගෙන් සෝ රෝධකෙහිමින් සියලු දෙයින්ම මෙන් ඉතින් ඒක නිසා අපි මේ ඉන්ද්‍රිය සංවර නැතිකම තමයි ඔය ඇහැ දැක්ක දැක්ක තැන පටිච්ච වෙන්නේ කන ඇහුව ඇහුව තැන පටිච්ච වෙන්නේ නාසය අර ගන්ධ සුවඳට පටිච්ච වෙන්නේ දිව රසට පටිච්ච වෙන්නේ කය පහසට පටිච්ච වෙන්නේ මන ධම්මතාවයන්ට පටිච්ච වෙන්නේ කාගේ අසංවර බව තමන් අනුන්ගේ අසංවරතාවයක් නෙමෙයි කාටද සංවර කරගන්න පුළුවන් තමන්ගේ ඇහැ කන නාසය දිවයි තමන්ට කාය පාලනයද තියෙන්නේ තමන් ඉතින් ඒක නිසා වෙන කිසි කෙනෙකුට දෙවියෙකුට බ්‍රාහ්මණයෙකුට ඊශ්වරයෙකුට විශ්වකර්මයෙකුට ඔය ඇහැ සංවර කළ දෙන්න බෑ කන සංවර කළ දෙන්න බෑ නාසය දිවකය මන සංවර කළ තමන් තේරුම් ගත්තොත් මේ අසංවර වීමේ තියෙන අපිට ලැබෙන අපල උපද්‍රව අයහපත් දුක වේදනාව ඒ වගේම සංවර වුණොත් ඒ සියලු දුක් වේදනා වලින් පටිච්ච වීමේ මිදී නිදහස් වෙන බව කොච්චර පහසුවක්ද සරලද මොකද්ද ඔව් දැන් අපි මේ දැන් මම මේක කිව්වහමනේ ඔයාලට සෝතාවදානී පඤ්ඤා සුතමේ ඥානේ ලැබුණා මේ සුතමේ ඥානේ ඔයා ඊට පස්සේ ඔයා තුලිට ගලපා බලලා ඔයා තුලින් ඒක ඇත්ත නැත්ත යථාපරිදි දැක්කත්තොත් අන්න සීලමේ ඥානේ ප්‍රඥාමේ ඥානේ චින්තාමේ ඥානේ මග්ගමග්ග ඥාන දර්ශනේ ලැබෙනවා මේක ඇහුවේ නැත්නම් සුතමේ ඥානේ නැත්නම් ප්‍රඥාමේ ඥානේ නැ සීලේ පිළිදන්න බෑ ඒ නිසා සීලය කිව්වේ දැන් අර මහත්ය ඇහුවා වගේ සංවරය සංවරයි සීලය අසංවර නම් මොන සීලය සමාදන් වුණත් අසංවර නම් ඇහැ කන නාසය දිව කය මන අර සිව්පසේ අසංවර විදියට නම් කෑදර කමින් රස පිරිත කමින් රස තෘෂ්ණාවෙන් ගන්න එතන සීලයක් නැ හැබැයි සමාදන් වුණා වැඩකුත් නැ චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට සමාදන් වුණා වැඩක් කාටවත් හරයක් තමන්ටවත් පිට කෙනෙකුටවත් හරයක් අට්ටයක් නෑ ඉතින් සමාදන් නුනත් තමන්ගේ ඇහැ සංවර නම් කන සංවර නම් තමන්ගේ අධ්‍යාත්මය ඇතුළාන්තයේ කිලුටු වෙන්නේ නෑ ඒ නිසා ඇතුළාන්තයේ අධ්‍යාත්මයේ කිලුටු වෙන දේ අපි අයින් කරන්න ඕන ඉවත් කරන්න ඕන අස් කරන්න ඕන අයින් කරන්න ඕන අධ්‍යාත්මයේ පිරිසිදු වෙන දේ ඇතුළාන්තයට ගන්ඩු ආශ්‍රය කරන්න එකයි ආනපාන සති සමාධි නැතුව වෙන මොකක්වත් නෑ
අෂ්ට සමාපත්ති කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒ අෂ්ට සමාපත්ති අතර සෝවාන් මාර්ගය, සකුද්දායි මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය කියන හතරයි. සෝවාන් මාර්ග ඵලය, සෝවාන් අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය ආදී වශයෙන් අටයි. මෙතන මට දැනගන්න ඕන මම දන්න තරමින් සෝවාන් නිවන කියලා කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැති කිරීම නැති කිරීම ඒක තමයි මාර්ගය.
දැන් ඔය මහත්තයා තීරුම් අරගෙන තියනවා වැරදි. නෑ මුල්ම ප්‍රශ්නේම වැරදි අට සමාපatti කියන්නේ සමාධි අට පළවෙනි ඥානය දෙවෙනි ඥානය තුන්වෙනි ඥානය හතරවෙනි ඥානය කියන හතරත් ආකාශ සංඥායතන ආකිඤ්ඤායතන විඥාන සංඥායතන නේව සංඥාන ආය සංඥා හතරත් එකතු වෙලා අෂ්ට අභිඥා අෂ්ට සමාපatti තේරුණාද
අර මේකයි සෝවාන්
වෙන්නේ ඔය කියපු එක අෂ්ට සමාපatti නෙමේ මේ කියන එක අර මේ මාර්ග හතරයි ඵල හතරයි ඥායස්ස අධිගමාය කියන්නේ
හරි
මාර්ග හතර මොකද්ද? සෝතාපට්ටි මාර්ගයට පසුව ඵල සමාපත්තිය, සකදාගාමි මාර්ගයට පසුව ඵල සමාපත්තිය, අනාගාමි මාර්ගයට පසුව අරහත් මාර්ගයට පසුව ඵල සමාපත්තිය. ඒක සම්මාපට්ටි මිස සමාධියක් නෙමෙයි.
ස්වාමීන් වහන්සේ මට දැනගන්න අවශ්‍යම වෙන්නේ සෝවාන් මාර්ගයේ වෙනමයි සෝවාන් ඵලයේ වෙනමයි. සෝවාන් ඵලයේ කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කරන්න.
හරි. එහෙම ඇහුවනම් හරි. දැන් ඔය මහත්තයා හිතන හැටියට සෝවාන් මාර්ගයේද වඩා බලවත් ඵලයේද?
මම හිතන්නේ සෝවාන් මාර්ගය වැදගත්.
ඔව් ඒක හරි. දැන් මේකට බුදුහාමුදුරුවෝ උදාහරණයක් උපමාවක් දීලා තියෙනවා. දැන් අපිට ගඟකින් එගොඩ වෙන්න තියෙනවා. ලොකු ඕග හතරක් තියෙන දිය සුලි අර සැඩ පහර කිඹුල්ල ඉන්නවා. තව ගඟේ නොයෙකුත් බාධක කටුවකුල් තියෙනවා. මේ වගේ ගඟකින් අපිට එගොඩ වෙන්න තියෙනවා. එතකොට මේ ගඟට අයිනට ඇවිල්ලා අපි ගඟ අයිනට ඇවිල්ලා ඉල්ලුවට ප්‍රාර්ථනා කරාට යද්දට අර ගඟේ එගොඩයුර මෙතෙන්ට එන්න මාව එගොඩයුරට ගෙනියන්න මොන බලයකින් හරි කියලා යන්න පුළුවන්ද? බෑ. ඒ නිසා මාර්ගය කියන්නේ අපි මේ ගඟට පළවෙනි අඩිය බහින්න දෙවෙනි අඩියත් බැහැලා දැන් ගඟේ ඉදිරියට අඩිය අඩිය දශමේ දශමේ යන්න පුළුවන් නම් අන්න මාර්ගය. එතකොට තමයි අපිට අර ඕග කාමෝග භවෝග ditthiyoga අවිද්‍යාවෝග මුණ ගැහෙන්නේ. ඒ ඕග පසු කරමින් ඉවත් කරමින් අස් කරමින් අයින් කරමින් අපි යනකොට තමයි මාර්ගය පූර්ණ වෙන්නේ. එතකොට මේ මාර්ගය අපි ගඟේ කොහෙ හරි නැවතුනොත් ඒත් මාර්ගය නෑ. ඊට පස්සේ ඒ ගඟ මෙහෙම තරණය කරලා එගොඩ ඉවුරේ අත්තක් හෝ කණ්ඩියක් හෝ ගහක් හෝ අල්ලගෙන අපි ආරක්ෂිතව ඉඳ ගැනීම තමයි ඵලය. එතකොට මාර්ගය කියන්නේ අර ගඟ තරණය කිරීම, ඵලය කියන්නේ තරණය කරලා අවසානයේදී ලබන ප්‍රතිඵලය. ඉතින් ඒක නිසා මේ මාර්ග හතරම මේ වගේ ගංගාවල් හතරක් හැටියට බුදුහාමුදුරුව උපමාවක් දක්වලා තියෙනවා. ඉතින් ඒක නිසා මාර්ගය කියන්නේ මේ ඕග හතර කාමෝග භවෝග ditthiyoga අවිද්‍යාවෝග ඉවත් කිරීම. මේ ඕග වලින් ඉස්සෙල්ලාම පළමු කොටම එක ඕගයක් ඉවත් කළ යුතුයි. හැම ඕගයක්ම ඉවත් කරන්න බෑ. ඉස්සෙල්ලා ඉවත් කරන්න ඕනේ මොන ඕගෙද? ditthi ඕගෙ. ditthi ඕගෙට තමා සක්කාය ditthi විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනම ඇතුල් වෙන්නේ. එතකොට සක්කාය ditthi විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඉවත් කරන්න තමා මේ සංසාර දෘෂ්ටියෙන් සම්මා දෘෂ්ටියට පත් වෙනවා. සංසාර දෘෂ්ටිය තමයි රාගයේ සාරයි, ద్వේෂයේ තරයෙන් වැඩි කිරීම සාරයි වටිනවා, මානින් මෝහයෙන් වැඩි කිරීම සාරයි කියන සංසාර දෘෂ්ටි තුන තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡිතා, සීලබ්බත බලන. ඒ තුනෙන්ම මිදි නිදහස් වීම තමයි සම්මා දිට්ඨි. සංකීර්ණ රාගයේ ද්වේෂයේ මෝහය මා කියන්නේ සහ මුලින්ම ඒ දැක්ම දෘෂ්ටිය ආකල්පය පිරිසිදු කරගෙන ඒ අනුව අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංසාර දෘෂ්ටි තුනෙන්ම මිදී නිදහස් වෙනවා සම්මා දිට්ඨියට පත් වූ ආර්ය තත්වයට පත් වූ උත්තම. ඒ නිසා දැන් ලෝතුරා බුදු කෙනෙක් විතරයි, පසේ බුදු කෙනෙක් විතරයි මෙහෙම සෝතාපට්ටි ඵලයට පත් නොවි ඵල හතරයි මාර්ග හතරයි එකටම සම්බුඥාණයෙන් ගුරු උපදේශ රහිතවම ලබන්නේ අරහත් බුද්ධ තත්ත්වයට පත්වෙන සියලුම දෙනා පළමුවම සෝතාපට්ටි ඵලයට පත්වලා දසනීන සම්පන්න වීමෙන් පසුයි ඉතිරි මඟ ඵල තුන පූර්ණ වෙන්නේ. මේක තේරුම් ගන්න. ඔය අෂ්ට සමාපත්තිය කියන්නේ මේක නෙමෙයි, ඒක අෂ්ටාභිඥා. ඒක අනාර්ය ධ්‍යාන වලත් තියෙනවා. නමුත් ධ්‍යාන බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ධ්‍යාන නෙමෙයි වටින්නේ මගඵල. එහෙම නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයක්. මේ පස්සේ කාලෙක අටුවාකාරය මේ දෙක කලවම් කරලා දැන් මේ ධ්‍යාන වඩන්න පටන් අරගෙන තියෙනවා. කිසි දවසක පුද්ගලයෙක් දසනේන සම්පන්න නූනොත් ඒ පුද්ගලයා ලබන ධ්‍යාන අනාර්ය ධ්‍යාන මිසක් මගඵලවලට උපකාර වන ආර්ය ධ්‍යාන වෙන්නේ නැහැ. ඒ නිසා මගඵල ලබන්න නම් පළමු කොටම දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති කියන සම්මාදිට්ඨියට පත්වීම අනිවාර්යයි. පළමු කොටම ලැබිය යුතුයි. ඒ අනුවයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා දසනීන සම්පන්න වෙලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංසාර දෘෂ්ටිය මිදී ඉඳ ආසෙ.
ජජත්‍ය සූත්‍රයට අනුව කාය 36 අනත්ත ලෙස මෙනෙහි කරන්න කියන එකෙන් සක්කාය දිට්ඨියද දුරු වෙන්නේ
නැහැ. දැන් ඔය අනත්ත ලක්ෂණ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනම ඉවත් කළ කොණ්ඩඤ්ඤ බමුණටනේ. දැන් මෙතෙන්දි මේ නිච්ච සුඛ අත්ත තමයි ඉවත් වෙන්නේ. ඒ වගේම නිබ්බිදා කියන තත්ත්වයට තමයිපත් වෙන්නේ. ඒ වගේම උපාදානය තමයි සහ මුලින්ම සබ්බූපදී මටිසග්ගයි. ඒ සඳහායි චචක්ක සූත්‍රයේ අර පටිසෝතගාමී මාර්ගය විග්‍රහ කළේ. එතෙන්දි වෙන්නේ අනුසය ශේෂක්වත් අලුතෙන් උපදින්නේ නැහැ. අනුපාද නිරෝධයෙන් න අනුසේති කියන තත්ත්වයට පත් වෙනවා. ඒක නිසා චචක්ක සූත්‍රයේ තියෙන්නේ මේ කාය 36 එහෙම නැත්නම් අඳුරු ලෝක 36 මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ අපි නිත්‍යසේ සුඛසේ අත්ථසේ හදාගෙන ඒ අඳුර තුළ අතරමං වෙලා ඉන්නවා. ඒ අඳුරු 36ම ඒ කාය වේග වේදනා 36ම විදි නිදාසන ක්‍රමයක් තමයි චචක්ක සූත්‍රේ පටිසෝතගාමී මාර්ගය ඇටියට විග්‍රහ කරලා තියෙන්නේ. එතෙන්දි අනුසෝතගාමී මාර්ගයෙන් ඉවත් වෙනවා, පටිසෝතගාමී මාර්ගය විවුර්ත වෙනවා. අර අනුපස්සනා කරනකොට අනුස්සති වඩනකොට අර මෙත්තා අනුස්සති අසුභානුස්සති මරණානුස්සති වඩනකොට වෙන්නේ මොකද? අර න අනුසේති වෙන්නේ. ඒකයි චචක්ක සූත්‍රයේ විග්‍රහය. ගෞරවනීය
ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ දැන් අනුශාසනාවේදී පැහැදිලි කරා යම් මාර්ගඵලයක් ලබන්නට නම් බුද්ධ සත්‍යයට අනුගත වෙන්න ඕන කියන එක. මේ බුද්ධ සත්‍ය කියන එක කොහෙද තියෙන්නේ, කොහොමද අපි ලබා ගන්න කියන එක මට ප්‍රශ්නයක්. ඒ වගේම මට තවත් දැනගන්න ඕනේ මේ 820 බුදුවරු පහදලා දෙන්න කියලා මම
කියනවා. දැන් බුද්ධ සත්‍ය කියන එක හොඳට තේරුම් ගන්න ඕන බව උදුරා දැමීමේ ශක්තිය. මොකද්ද බුද්ධ ශක්තිය? බුද්ධ ඥාන කියන්නේ මොකක්ද? බව උදුරා දැමීමේ ඥාන. බුද්ධ බල කියන්නේ බව උදුරා දැමීමේ බල. බුද්ධ ධර්මය කියන්නේ බව උදුරා දැමීමේ ධර්ම. කොහෙද ඔය රාග බව, ද්වේෂ බව, මෝහ බව යලි යලිත් උපදින්නේ? හිතේ. එතකොට මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ත්‍රිපිටකයේ තියෙනවා අවස්ථා දෙකක්, පියවර දෙකක්. පළවෙනි එක පරතෝ ഘോഷක පත්‍ය ලැබලා සම්මාදිට්ඨියෙන් අර බුද්ධ ශක්තියට අනුගත වීම පළවෙනි පියවර ලබන්න පුළුවන්. ඒකේ තියෙනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සිරිසත් ධර්ම ශ්‍රවණය දෙක ලබලා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා ධම්මානුධම්ම පටිපදාව කියන මෙන්න මේ තත්ත්වයට පත් වුණාම පරතෝගෝෂික ප්‍රත්‍ය සහ සම්මාදිට්ඨිය පූර්ණ වෙනවා. ඒ අනුව සද්දස්ස කුල බුද්දස්ස තත්ත්වයට පත් වෙනවා. ඒක පත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරා ආනන්ද හාමුදුරුවන්ගේ ප්‍රශ්නයකට උත්තරයක් හැටියට. දැන් බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලේ ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් බුදුහාමුදුරුවන්ගේ බණ අහලා, බුදුහාමුදුරුවන්ගේ බුදු බණ, බුදුරුව, බුදුගුණ, ඒ බුදු බල ශක්තියට අනුගත වෙලා. නමුත් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඇහුවා, කොහොමද මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ? ඒ ගමන ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කිව්වා, මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න චත්තාරි මානිටානානි සද්දස්ස කුල බුද්දස්ස සස්නියානං සංවේදිනියන. ඒ නිසා අතීතයේ බුද්ධත්වයට පත් වූ සියලු ලෞතරා බුදුවරුන්ගේ, පච්චේක බුදුවරුන්ගේ, අරහත් බුදුවරුන්ගේ මනෝමය කාය බුද්ධ ශක්තියක් හැටියට එක තැනකට කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඒ කේන්ද්‍රගත වෙලා තියෙන තැන තමා අර සියලු බුදුවරුන් බුද්ධත්වයට පත් වෙන මජ්ඣිම ජනපදයේ මධ්‍ය දේශයේ මද තැන. එතන තමා අර බුද්ධ ශක්තිය තියෙන්නේ. එතෙන්දී තමා බුද්ධත්වයට පත් වෙන ඒ පරතෝගෝෂ ප්‍රත්‍ය දෙවැනි පියවර බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. දැන් අපේ ගෞතම බෝසත්තුමා අවුරුදු 6ක් මේ දුෂ්කර ක්‍රියා කර කර හිටියා. නමුත් ඔය බෝධීන් වහන්සේ ගාවට එනකම් අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඔයිට ඉස්සෙල්ලා ඒ බෝධිසත්වතුමාට ඔතෙන්ට එන්න පුළුවන් වුණා නම් ඊට ඉස්සෙල්ලා බුදු වෙනවා. බැරි වෙලාවත් ඔතෙන්ට එන්න බැරුව තව අවුරුදු 10ක් හිටියානම් ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. ඒ නිසා බුදු වෙන තව අවුරුදු 10ක් පරක්කු. නමුත් මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඒක නියාම ධර්මයක්. එතෙන්ට ඒ අවස්ථාව යාම බුද්ධ ශක්තියට අනුගත. ඒ වගේම ඕනම කෙනෙකුට සද්දස්ස කුල පුත්තස්ස කියන තත්වයට තමන් පත් වුණාට පස්සේ ওই චත්තාරිමානගෙන මේ බුද්ධ ශක්තියට අනුගත වෙන ස්ථාන හතර දැකවැඳ පුදාගත්තාම තමන්ට ඒ දසඥානං සංවේජඥානං කියන සෝතාපට්ටි ඵලයට පත්වීමේ මඟ විවුර්ත වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් ඔය මහත්තයා හොඳම මං උදාහරණයක් කියන්නම්. ඔය මහත්තයාට තරහා ගියා. තරහා ගිහිල්ලා දේවාලයකට ගිහිල්ලා පලි ගහනවා, වස් කවි කියනවා, ශාප කරනවා, පොල් ගහනවා, පලි ගහනවා, දෙස් දෙවල් තියෙනවා. ඔය මහත්තයාගේ හිතෙන් මොනවද නිකුත් වෙන්නේ? කළු විස කිරණ. කොහටද යන්නේ? මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතරයි කිලුටු වෙන්නේ. ඔය මහත්තයා සත්‍යක්‍රියාවක් කරලා මෙත්තානුස්සතිය වඩනවා. යහපත් සුදු කිරණ ශක්තියක් හිතෙන් නිකුත් කරනවා. අර ඔය යහපත් සුදු කිරණ ශක්තිය කොහටද යන්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි කිරණ අරහතරට යන. ඔය ආපෝ තේජෝ වායෝ පඨවි භ්‍රමණය වෙන්නේ කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම් වෙන්නේ කොහොමද? ඔය කිරණ ශක්තිය කිලුටු නිසා. කවුද කිලුටු කරන්නේ? විඥාණයෙන් කටයුතු කරන මිනිස්සු, සත්වයෝ, භූතයෝ, දෙවි දේවතාවෝ, මේ සියලු දෙනා යම් යම් ආකාරයට මිනිස්සු තමයි 90%ක් විතර කිලුටු කරන්නේ. ඔය පොල් ගහන්නේ, පලි ගහන්නේ, ශාප කරන්නේ කවුද? දැන් ඔය පොල් ගහනකොට, පලි ගහනකොට මේ විශ්වයට යම් කිරණ ශක්තියක් විසකිරණ ශක්තියක් විකිරණ ශක්තියක් නිකුත් වෙන බව දන්නේ නැද්ද? කවුද නිකුත් කළේ? කවුද නිර්මාත්‍රුවේ විසකිරණ ශක්තිය? තමන්. කාට දාපහු වෙන්නේ? ගුණාකාරයෙන් වර්ධනය වෙලා ආපහු පටිසන් දෙන්නේ කාටද? තමන්. තමන් කිලුටු කරානම් මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර තමන්ටයි ඒක ආපහු වැය කරන්න, ගෙවන්න, දුක් විඳින්න, පටිසන් දෙන්න සිද්ධ වෙයි. මේ ධර්මතාවය තේරුම් නොගැනීමයි මේ සියලු මිනිසු ඔය වැරදි වැඩ කරන්නේ. ඒ නිසා දැන් මේක අර පිදුරු මඩුවේදී බුදුහාමුදුරුව පුක්කුසාති රජුරුවන්ට මේක පැහැදිලි කළා ච ධාතු විභංග සූත්‍රය හැටියට. ඉතින් ඒක නිසා මෙච්චර මේ ත්‍රිපිටකේ තියෙනවා මේවා. නමුත් කවුරුවක් මේවා දන්නේ නැහැ. දැන් ඔය මහත්තයා කොයි වෙලාවෙ හරි ඔය මහත්තයා කෙහෙල් කනක් කපාගත්ත කියමුක කවුරු හරි. ශාප කළොත්, වෛර කළොත්, වස් කවි කිව්වොත්, ද්වේෂයෙන් වෛරයෙන් දත් මිටි කෑවොත් මොකද වෙන්නේ? දෙපැත්තක් කිලුටු වෙනවා. තමන්ගේ ලේ ධාතුව කිලුටු වෙනවා, වාපිච්චෙම් තුන කිලුටු වෙනවා එක පැත්තකින්. මුළු අර මනසෙන් නිකුත් කළ විස කිරණ ශක්තිය නිසා ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි ගහකොළ පේන නොපෙනෙන දිට්ඨාවා දිට්ඨාවා සියලු සත්‍යුන්ට අහිතකර විස කිරණ ශක්තියක් තමන් විසින් විශ්වයට නිකුත් කළා. තමන් ඒ නිකුත් කළ විශ්ව අර විස කිරණ ශක්තිය කාට දාපහු වෙන්නේ? තමන්ට. ඒ වගේම තමන් යම් පිරිසිදු කිරීමක් කරා නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, ලෝභ, ආදී සමෝහ, වීතරාගී, වීතදේශී, වීතමෝහි මේ සියලු කරුණු වලින් අපිට පුළුවන්කම තියෙනවා අනික් අයටත්, විශ්වයටත්, ගහකොළ වලටත්, ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත සියලු දේට යහපතක් කරනවා. යහපතක් කරනවා නම් ඒක තමන්ගේ නිවන් දකිනා ජාති දක්වා තමන්ට යහපතක් වෙනවා, නිවනට උපකාරයක් වෙනවා, උදව්වක් වෙනවා. මේක මේ ධර්මතාවය තේරුම් නොගැනීම තමයි සියලු මිනිසුන්ගේ සියලු මිනිසෝය බොහොම අර ඒ වෙලාවට කරන වැරදි වැඩ කරලා මේ විශ්වය කිලුටු කරනවා. නමුත් අපි ඒ වෙලාවටත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා පැතුරුවොත් විශ්ව ශක්තිය පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වීම කාට දාපහු යහපතක් වෙන්නේ? තමන්ට. තමන් කළ හොඳ දේ තමන්ට එනවා. මේක තමයි හේතුඵල ධර්ම. තමන් කර නරක දේ කවදා හරි තමන්ට දුක් විපාක, අසරණ, අමාරුවේ, අපාය යන්නට හේතු වෙනවා. ඔන්න ඕක තමයි මේකේ මේ බුද්ධ දේශනාවේ, බුද්ධ ධර්මයේ පටිච්ච සමුප්පාද ධර්මයේ හේතුඵල ධර්ම. ඕක තේරුම් ගත්තොත් මිනිහෙක් කවුරුවක්වත් ඔය කාලිකෝ විලට ගිහිල්ලා හරි කොළවිලකට දේවාලයකට ගිහිල්ලා පලි ගහන්නේ නැහැ, පොල් ගහන්නේ නැහැ, ශාප කරන්නේ නැහැ, වස්කවි කියන්නේ නැහැ, දෙස් දෙවල් තියන්නේ නැහැ, මරලා තෝණි තියන්නේ නැහැ. තිබ්බොත් කාට දෙන්නේ? තමන්ට. ඒ විතරක් නෙමෙයි මේක, මේක හරිම භයානකයි. දැන් අපි දැන් ඔය වගේ පොල් ගහනවා, පලි ගහනවා, වස්කවි කියනවා, ඔය දෙස් දෙවල් තියෙනවා, ඊට පස්සේ රූපවාහිනියෙන් පෙන්නනවා, ඊට පස්සේ මිනිස්සු දෙපැත්තකට බෙදෙනවා. මේ මිනිස්සු එක පැත්තක් අර ඒ පලි ගහන එකට සතුටු වෙනවා, එක පැත්තක් ඒ පලි ගහන එකට විරුද්ධ වෙනවා, තරහ යනවා. දෙගොල්ලම නැවත විශ්වය ගහකොළ අර ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර නැවතත් කිලුටු කරලා, ගුණාකාරයෙන් කිලුටු කරලා දැන් මේ අද ලැබිලා තියෙන ප්‍රතිඵල මේවා තමයි. ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි තමයි මේ ඔක්කොම ඔය නියඟ, සුනාමි, ගං වතුර, ජල ගැලුම් ස්වභාවික සියලු සියයට සියයක් විපත් කවුද, කාගේ නිර්මාණද? මේ විඥාණයෙන්, අඥානකමෙන්, නොදන්නාකමෙන් මේ විශ්ව ශක්තිය මේ මහා භූත හතර කිලුටු කරන මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල තමයි ඒ ඒ පුද්ගලයාටම ආපහු විඳින්න වෙන්නේ. ඒක ඊට පස්සේ සමස්ත ජනතාවටම ඒක විඳින්න වෙනවා. ඉතින් ඒක නිසා මේ කල්පනා කරන්න ඕන, අපි ඒ වගේ වෙලාවට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යහපත් සිටිවිල්ලක් පතුරන්න පුළුවන් නම් මුළු සමස්ත ජනතාවටම ඒකේ යහපතක් සිතක් ශාන්තියක් සහනයක් ලැබෙනවා. මේ දෙක දෙපැත්තවත් තේරුම් ගත්තොත් යම් කිසි කෙනෙක් මේ අද ධර්ම දේශනාවෙන් මීට පස්සේ කිසි තැනක තමන්ට මොන පාඩුවක් අමාරුවක් අපහසුවක් ආවත් ශාප කරන්න එපා, වෛර කරන්න එපා, වස්කවි කියන්න එපා, පොල් ගහන්න එපා, දෙස් දෙවල් දෙන්න එපා, අර නයාකාපං හෙන ගහපං කියන්න එපා. තේරුණාද? කිව්වත් කවුද ඔය ශක්තිය නිකුත් කළේ, නිර්මාණය කළේ? තමන්. කාටද ආපහු වෙන්නේ? තමන්ට. ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරලා තමන්ගේ වචනීය ක්‍රියාව සිටවිල්ල යහපත් ආකාරයට පාත්ත ගන්න, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරවන්න, නිතරම විශ්වයට සත්‍යක්‍රියා බලයකින් රාගයෙන්තොර, ද්වේෂයෙන්තොර, මෝහයෙන්තොර පිරිසිදු සිතක් පවත්වා ගැනීම නිවනට උපකාරයි, කිලුටු සිතක් පවත්වා ගැනීම අපායට යන්න හේතුකාරක. එච්චරයි. එහෙමනම් දැන් වෙලාව අවසානයි. ඒක දැන් වෙලාව පැන්නා. සද්දස්ස කුල බුද්දස්ස තත්වයට පත් වෙන්නේ නම් ඔය කිව්ව හේතුයි ඵලයයි දෙකම දැකලා හේතුඵල ධහමට බහා ගලපා බලන්න පුළුවන් නම්, ඒ වගේම තමන් කරන කියන හිතන දේ නිසා තමන් ණය වෙනවද, ණයෙන් මිදී නිදහස් වෙනවද කියන එක තමන්ට තේරුම් ගන්න පුළුවන් නම්, ණයෙන් මිදී නිදහස් වෙන්නත් හේතුඵල ධහමට බහා ගලපා බලා යහපත් හේතු කරන්නත් වැරදි හේතු වලින් මිදී නිදහස් වෙන්නත් පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ඒ පුද්ගලයා සද්දස්ස කුල බුද්දස්ස වෙනවා. ඒ පුද්ගලයාගේ සද්ධා ඉන්ද්‍රිය මතුවෙනවා. ඒ පුද්ගලයාට සද්ධර්මය ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ අනුව ඒ පුද්ගලයාට ඔය චත්තාරෝඨානානි ඊට පස්සේ තේරුම් ගන්න පුළුවන් වෙයි මේ බුද්ධ ශක්තියට අනුගත වීම තියෙන වැදගත්කම. හොඳයි, එහෙනම් මං හිතන්නේ දැන් මේ ධර්ම දේශනාව අවසන් කරනවා. අපි පළමු කොටම පින් අනුමෝදන් කරන්න ඕන. පළමු කොටම අපේ මේ විහාරස්ථානයේ ඒ ස්වාමීන් වහන්සේ, නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම අනිකුත් ස්වාමීන් වහන්සේලාත්, මේ ඔබ සැම මේ දායකකාරකාදීන් සියලු දෙනාට මේ යහමඟ පෙන්වන්න, මේ නිවන් මඟ විවෘත කළ දෙන්න, දහම් ඇස පහදා දෙන්න, මෙවන් ධර්ම දේශනාවක් කරන්නට තීරණය කළා. ඒ අනුව අද දිනේ මේ වෙසක් සතියේ තුල මේ ධර්මය දහම් ඇස පහදාගෙන මේ නිවන් මඟ පිරිසිදු කරගන්න, තමන්ගේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල අධ්‍යාත්මය ඇතුළාන්තය පිරිසිදු කර ගැනීමයි, නිවන් මඟ කිලුටු කර ගැනීමයි මේ පැවැත්ම පාත්වාගෙන යෑම. මේක තේරුම් කරලා දෙන්න මේ ස්වාමීන් වහන්සේ මුල් වුණා. ඒ වගේම අපේ දායක මහත්මයෙක්, මට නම හරියට මතක නෑ, ඔව් නිමල් කොඩිපිලි මහත්මයා තමා මට ගිහිල්ලා මේකට විශේෂයෙන් ආරාධනා කළේ ස්වාමීන් වහන්සේ අනුදැන වදාරලා. ඉතින් ඒ අනුව ඒ සියලු දෙනාටම අපි විශේෂයෙන්ම ඔබ සැමගේ අර පින් අනුමෝදනම් වීම කරන්න ඕන. ඒ වගේම අපි මේ ධර්ම දේශනාවක් කරපු අවස්ථාවේදී අපි බොහෝ දෙනෙකුට පින් අනුමෝදන් කරන්න, පින් පවරන්න, පින් දෙන්න තියෙනවා. ඒ නිසා මේ සියලුම දෙනාගේ මිය පරලොව ගිය ඥාතීන්, පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන් මෙතෙන්ට පැමිණලා තියෙනවා පින් ගන්න. ඒ සියලු දෙනාට කැපකොට ඒ අය මුදවා නිදහස් කරන්නට හිත පිරෙන ආකාරයට තුන් සිත පහදාගෙන පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට ඕන. ඒ නිසා සියලුම දෙනා රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව ඒ තම තමන්ගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සසර දුකින් මිදී නිදහස් වන්නට, දහම් ඇස පෑදින්නට, ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන තැනක උපත ලබන්නට හෝ මගඵල ලබන්නට උපකාර වන ආකාරයට මේ පින මේ කුසල ශක්තිය උපකාර වේවා උදව් වේවා හේතු ආසනා වේවා කියලා දැන් කල්පනා කරගන්න ඕන මේ සියලුම පින්වතුන් මේ පැය දෙකක් පමණ කාලය දහම් මේ ධර්මය අහලා ශ්‍රවණය කරලා තමන්ගේ හිත රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර තත්වයට තුන්සිත පිරිසිදු කරගත්තා පහදාගත්තා ඒ තුන්සිත පැහැදුණු අවස්ථාවේ මේ ගාථාවන් කියලා සියලු දෙනාට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒ සංසාර ණය ගන්දුනුවෙන් තමනුත් මිදී ඒ අයවත් මුදවා නිදහස් කරන්නට මේ ගාථාවන් කියලා පින් දෙන්න එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානු තන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ඉදම්මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං සුඛිතාන්තු ඥාතය ඉමිනා පුඤ්ඤකම් නමාමි පාල සමාගම සතන් සමා හෝතු යාව නිපාන පත්තියා සියලු දිනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක්ම වේවා.